ත්‍රිලක්ෂණය අවබෝධ කර ගැනීමට මා වෙහෙසෙමි. නවකයේ බුද පූර්වභාග නුවණ ළඟා කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේදයේ විස්තර කරන්න. දැන් මේක හුඟක් හොඳින් තේරුම් අරගන්න ඕනේ. අපි නවකයේ කියලා අලුතෙන් මේ කටයුතු කරන්න පටන් ගත්ත කෙනෙක් නම් පූර්වභාග නුවණ කොහොමද තෝරගන්න ඕනේ? පූර්වභාග නුවණ පළමුව පහළ වී මග නැණ පසුව පහළ වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව. පළමුව පූර්වභාග නුවණ පහළ වේ. ඒ පූර්වභාග නුවණ තුළින් වැඩෙන ප්‍රඥාව කුලී සුසු අවස්ථාවක මාර්ග ඥානයේ පහළ වේ. ඒකයි සිද්ධ වෙන්නේ. ඉතින් පූර්වභාග නුවණ බලාගන්නේ කොහොමද? පූර්වභාග නුවණ කියන්නේ ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රිය ටික. ඔනා ඉන්ද්‍රිය වශයෙන් අරගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන මේ ත්‍රිලක්ෂණය දාලා බලන්න පුරුදු වෙනවා. ඇස අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි, කන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි, නාසය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි, දිව අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි, කය අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි, මන අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මේ කාරණේ හොඳට විග්‍රහ කරලා දැනගන්න. ඔන්න ඔය ටික හොඳට විග්‍රහ කරලා තේරුම් ගත්තේ නැත්නම් බල බලමු. පදේ ඉගෙනගෙන ඔය ගියෝ ගියෝ විතර භාවනා වැඩින්නේ නැහැ. යථාබෝධය ලබන්න විදිහක් නැහැ. අදහසේ ඉන්නේ නැත්නම් දැන් මේ කිව්වේ මොකද්ද කියලා හොඳට විග්‍රහ කරලා ධර්ම සාකච්ඡාදීදී ධර්මතර විසුණු වහන්සේලාගේ හරි සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණ මාධ්‍යයෙන් ඔය ටික සුද්ධ කරලා දැනගන්න. මේක ක්‍රමය. එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහට මේ කය ගොඩනැගිලා තියෙන ආකාරය, හිත කය ගොඩනැගිලා තියෙන ආකාරය වෙන් කරලා දැනගෙන ඒක තේරුම් අරගෙන අහලා දහම් සාකච්ඡා කරලා තමයි තේරුම් අරගෙන ඒ රූපස්කන්ධ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි, වේදනායි ස්කන්ධ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි, සංඥායි ස්කන්ධ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි, සංකාරයි ස්කන්ධ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි, විඥානයි ස්කන්ධ අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා මෙන්න මේ දේ මේ ස්කන්ධ පහ පිළිවඳව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් බලන්න පුළුවන්. මෙහෙම බැලුවහම ඔහුට රූප කියන්නේ මෙන්න මේවයි, අනිත්‍ය කියන්නේ මෙන්න මේ හේතුව උඩයි, අනිත්‍ය නම් දුක වෙන්නේ මෙන්න මේ හේතුව උඩයි, අනිත්‍ය නම් දුක නම් විපරිණාමයටපත් වෙනවා නම් අනාත්ම වෙන්නේ මෙන්න මේ හේතුව උඩයි කියලා තමාගේ නුවණට ගෝචර වෙනකම් මේක අහලා තේරුම් ගත්ත දවසට දැන් නම් මට කාගෙන් ආත් ඇහුවේ නැතුවත් රූප කියන්නේ මේවයි කියලා වැටහෙනවා. ඒ රූප අනිත්‍යයි කියන්නේ මෙන්න මේ හේතුව උඩයි කියලා වැටහෙනවා. ඒ රූප අනිත්‍ය නිසා දුක හටගන්නේ මෙන්න මේ ක්‍රමයටයි කියලා වැටහෙනවා. අනිත්‍යran දුකran විපරිණාමයටපත් වීමේ ස්වභාවය කියන්නේ මෙන්න මේකයි කියලා දැනගත්තා. එහෙම එකක් තුල ගන්න හරයක් නැහැ කියලා වැටහෙනවා, අසාරයි කියලා වැටහෙනවා. දැන් මට කවුරු කිව්වත් නොකිව්වත් දැන් මට ඒක තේරුණා. ඔන්නෝම කියන්න පුළුවන් තත්ත්වෙට සමන්ති ඉස්සෙල්ලාපත් වෙනකම් බණ අහලා ධර්ම සාකච්ඡා කරලා ඔය ගැන විමර්ශනය කරලා ඔය ටික තෝරගන්න. පංචස්කන්ධයේ පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් සැකහැරලා තෝරගත්ත දවස වුණා. අන්නේ ඒ දවසට පත් වුණ කෙනා ඊට පස්සේ ආයතනයක් අහන්න දෙයක් නැහැ. ඔර කියනවා සෝතාපන්න ඵලයට පත් වුණා කියලා. එතනපත් වෙච්ච කෙනාට සෝතාපන්න කියන ඵලය ලැබෙනවා. දහම් ඇස පහළ වුණා. දහම් වැටහුණා. එතන පටන් ගන්නේ ලෝකයේ බැඳීම් හැදීම් අත්‍යන්ත සත්‍යයට පත් වෙලා. ඔහුගේ පූර්ව භාග නුවණේ ගෝචර වෙනවා. මෙන්න මේ පූර්ව භාග නුවණ ගෝචර වෙලා පටන් ගැනීම තමයි ඉස්සෙල්ලාම ආරම්භ කරන්නේ. ආරම්භයේදී මාර්ගඥාන වශයෙන් සෝවාන් මාර්ගඥානයේ පහළොත් පූර්ව භාග නුවණින් ආරම්භ කරපෙක පස්සේ පහළ වෙනවා මාර්ග අනුගාමිකයාවෙන් පටන් ගත්තා ඵලලාභියා බවට පත් වෙලා ඥානෙ පූර්ණ කරගන්න. ඊට පස්සේ ඔය ටික නැවත නැවත වදලකොට නැවතත් හොඳට ප්‍රගුණ වෙලා ප්‍රඥා ප්‍රබල වෙලා ඇවිදින්න. දෙවෙනි මාර්ගඥානය වශයෙන් සකෘදාගාමි මාර්ග ඵලය ලැබිලා ඥානෙ පහළ වෙනවා පූර්ණ වෙනවා. තවදුරටත් ප්‍රගුණ කරගෙන යනවා තවත් තීක්ෂණ වෙලා. අනාගාමි ඥානෙ පහළ වෙලා හිටන් ප්‍රඥාවෙන් අනාගාමි ඵලය ලැබලා මග නැන පසුව පහළ කරගන්නවා විදිය. නැවතත් අරින්දින පූර්ව භාග නුවණ වශයෙන් අපි වලාගෙන වලාගෙන යනකොට අරිහත් මාර්ගයේ වැඩිලා අරිහත් ඵලය ලැබලා හිටන් ඥානෙ පහළ කරගන්නවා බහු වෙලා මාර්ග ඥානෙ පහළ වෙනවා. ඉතින් ඒ නිසා මාර්ග ඥානෙ පහළ කරගෙන අවුලෙන් කරන්න දෙයක් නැහැ. පූර්ව භාග නුවණ පහළ කරන ඒ ධර්ම මාර්ගය අරගෙන යලි යලි ආවර්ජනා කරමින් සිහි කරමින් ඒ මාර්ගය වඩනකොට ඒක කියනවා මාර්ග භාවනාව. එන ආර්යසාරික මාර්ගය වැඩනවා. අන්නේ මාර්ගය වඩනකොට ප්‍රතිඵලයේ වශයෙන් ඥානෙ පහළින අවස්ථාවක් එනවා. ලැබුණාට පස්සේ දැනගන්නවා මට මෙහෙම ඥානයක් ලැබුණා කියලා. එතකන් බලෙන් ලබන්න බෑ ඥාන. මාර්ග ඥානෙ, ඵල ඥානෙ බලෙන් ලබන්න බෑ. මාර්ගඵල ලබන නුවණ අර වදාගෙන යනකොට ලැබෙන දේ. එහෙම පූර්ණ කරගන්න. වැයයකින් වැඩ කරන වංශේ අලුතෙන් මිටක් ගහලා වැයයෙන් වැඩ පටන්ගෙන ටික කාලයක් යනකොට එයාට දකින්න හම් වෙනවා අවුරුද්දක් හමාරක් යනකොට ඇඟිලි මාරවල් හතර වැය විදිහේ තියෙනවා. එකතරක්ම අතර අහු වෙලා නිතර නිතර ස්පර්ශ වෙවි මැදෙනකොට අතයි වැලියයි දෙක එකට මැදෙනකොට ටික කල් යනකොට දැක්කහම දකින්න මේ ඇඟිලි මාරවල් හතර තියෙනවා. ඒ කවද්ද මේක හිටිය කියලා අහුවෝ. මේක ඊයේ හිටියද? පෙරේදා හිටියද? ගිය සුමානේ හිටියේ. ඉතින් ඉතර සුමානේ තන්ද මේ වේද පටන් ගත්තේ. ගිය මාසෙද? ගිය අවුරුද්දේද? එහෙම නිගමනය කරගන්න බෑ. එක දවසක්වත් අත්දැකලත් නෑ. දවස ගානේ වැයයේ වැඩ කරන්න පටන් ගත්තාම ස්පර්ශින මාත්‍රිය මාත්‍රිය එකතු වෙලා ඉඳලා යම් දවසක ඇඟිලි පාරවල් ටික හිටලා තිනවා දකින්න හම් වෙනවා වාගේ. මේ මාර්ගයේ ස්පර්ශ කරගෙන මාර්ගයේ වැඩමී යන කෙනා ප්‍රඥාව ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. අද මෙච්චර වෙන්න හිත මෙච්චර වෙන්න කියලා වෙන්නේ නැහැ. හැබැයි යම් දවසකදී බලනකොට ආවර්තන පස්වේසා ඥානයක් පහළ වුණා. ඒ ඥානය පහළ වෙච්ච ඔහුට පේනවා මට මගේ ස්වභාවය මෙන්න මෙහෙම වෙලා. මට මේ රාගෙත් මේ කෙලෙස් අත්හැරිලා. මෙන්න මේ හේතුවෙන් අත්හැරුනේ. මේ ආදි වශයෙන් ඔහුට දැකීමේ හැකියාවක් ලැබෙනවා. එතකොටයි දැනගන්නේ මේ ඵලයේ සමාන තියෙන බව. අද ලැබේවා හෙට ලැබේවා කියලා බලා හිටියද එහෙම කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ දොළ ත්‍රිලක්ෂණය අවබෝධ කරගත්තාම ඒ ආකාරයෙන්ම අවබෝධ කරගන්න වෙහෙසෙනවා. ඉතින් වෙහෙසෙනවා කියන වචනේ අපි භාවිතා කරනවා තමයි අපි භාවිතා කතා බහට. මේක වෙහෙසෙන දෙයක් නෑ. බොහොම සංවරව තමයි අවධානය යොමු කරලා මේ න්‍යාය ධර්මයේ යලි යලි අහනකොට තමන්න නොදැන දැන් නොදැනෙන තැන් යලි යලි අහලා ඒක සුද්ධ කරගත්තාම එන්න එන්න වැඩෙන්න පටන් ගන්නවා. වැඩෙහිම එනවා මහන්සිය නොවීම ලබන්න පුළුවන් වෙහෙසක් නැතුව. වෙහෙසිලා ලබන්න පුළුවන් එහෙකුත් නෙමෙයි. අවබෝධ කරගන්නේ වෙහෙසින් බෑ. චිත්ත ප්‍රහාදයත් අවශ්‍යයි. අවබෝධය සම්පූර්ණ වෙන්නේ පිරිත සම්බෝධියන්ගේ නැත්නම්. වෙහෙසක් ඇති වෙනොත් දුකක් ඇති වෙනොත් ඒකට වෙහෙස වැඩි වෙනකොට පීති සම්බොජ්ජංගේ අතුරු දහන් වෙනවා. එතකොට ඉතුරු බොජ්ජංග වලන්න බෑ. ඉතින් ඒ නිසා නිදහසේ සතුටේම ලබන්න පුළුවන් මාධ්‍යය. වෙහෙසේලා ලබන මගක් නෙමෙයි නිවන් මාර්ගය කියන්නේ. ඉතින් හරියට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් 30 අවුරුද්දක් මහන්සි වුණා එක අඩුපාඩුවක්. අනිකාටත් ඔක්කොම කියා දීලා මෙච්චර ධර්මයේ දන්න මට මෙච්චර ප්‍රතිපත්ති කරනවා ඇයි මේ ඵලේ නැත්තේ? කියක උත්සාහයෙන් ඉඳින්නේ වීරිය දැඩි කරනවා උත්සාහය දැඩි කරනවා. හැම මනසට ඇවිල්ලා අදත් බැරි වුණානේ හෙටත් බැරි වුණානේ කියලා. මෙන්න මේ හේතුවල 30 වුද්දා කල් ගියා මෙච්චර උන්වහන්සේගෙන් බලහලා අරිහත්ත්වයටපත් වෙච්ච තව රාවකයන් වහන්සේලා තෝතරන් හිටියා. ගෝලෙය ඒ දුරු හාවුදුරන්ට අවුරුදු 30ක් ගත වුණා විසිද්ධි. මොකද හේතුනේ චිත්ත ප්‍රහාදයේ මදිකම. උත්සාහයේ වීරිය වැඩි කරනවා කොහොම ඵලයක් ලැබෙන්නේ. ඒ කාන්තිය ලබන්න පුළුවන් ඵලෙ ඇයි මට ලැබෙන්නේ නැද්ද? මම මෙච්චර මහන්සියනේ ඇයි මගේ මොනාලු බඩු පාළුවක් වෙලා මේ ආදි වශයෙන් අදාදා දුක් වෙවි කල් ගෙද්දා. අර තියෙන අඩු පාළුව වලම ඵලෙ ලබන් තියෙන බහු වෙලා 30 වුරුසක් කල් ගියා කියලා පෙන්නන. අන්තිමට නානෙත් නැහැ. මූණ හොදන්නෙත් නැහැ. අතපය හොදන්නෙත් නැහැ. ඇඟිලි පිපුරව පූරපුවා. කුණු වැක්කිරනවා වැක්කිරිච්චා. හංගර පැලෙනවා පැලිච්චා. ඵලයේ ලබලා මිසක් මං කවදාවත් ඊට පස්සේ අතපය හොදන්නෙත් නෑ කියලා මෙහෙමත් අදහසක් ගන්න. ඊට පස්සේ කකුල් පැලුණා. ලේස්ම කරන්න පටන් ගත්තා. අදාදා දුක් වේවි එහෙම ඉන්න හැටි කරන්නේ. හැබැයි ඔයගේ මහත්තයා අවුරුදු 30ක් ගිහිල්ලා මතක් වුණා මෙච්චර කාලයක් මං දැන් මේ ප්‍රතිපත්ති පිළිවුවා. තාම බැරි නැහැ අරිහත්ත්වයටපත් වෙන්න කියලා අයියෙන් අදාදා පටන් ගත්තා. අදාදා ගිහිල්ලා ඉතින් බොහොම අනාථ වෙනවා වගේ අර ආරණි ගලක් උඩට ලයිට ඉඳගත්තා. එදා හොඳට ආකාශේ ආලෝකයි හතර හඳ පායලා බොහෝ දවසක් හොඳට හඳ පායලා තියෙනවා. වලාකුළු පලාතක වන්නේ හොඳට සාන්ත හඳ එළිය හැමතැනම වැටිලා. අර ගල උඩලා ටිකක් වෙලා අඬලා ඉඳලා ඉතින් හඳ දිහැ වැද. ලස්සන හඳ පායලා තියෙනවා. මෙච්චර ලස්සන හඳිත් ලපයක් තියෙනවා. මේ සාන්තව හඳේලි වැල්ල හැමතැනම සාන්තෝ තියෙනවා. හරිම සාන්තයි පරිසරය. ගස් කොළන් ඉච්චලයි. හඳේලි වැල්ල ලස්සන පේන පැහැදිලිව පේනවා. ඒ ලබ තියෙන හඳේ එළියෙත් මෙච්චර පැහැදිලිවම සාන්තියක් තියෙනවා. මම මෙච්චර කල් සැකව සීලේහිම ලබයක්වත් තියෙනවා. කලකිරි දක් එහෙම විලා තියෙනවා කියලා තිස්සාවුරුද්දක් ආවර්ජනා කළ බැලුවා. තිස්සාවුරුද්දක් ඇතුළත මගේ කලකිරි දක් වෙලා නැහැ මේ සීලේ කියලා චිත්ත ප්‍රහාදය ඇති වුණා. ලබයක් ඇති හඳෙත් මෙච්චර සාන්තියක් තියෙනවා නම් මගේ මේ කලුද්දක් නැති හීරමුණේ කොච්චර සාන්තියක් හිතනවා චිත්ත ප්‍රහාදය මතු වුණා. පීති සම්බොජ්ජගේ අඩු වෙලා තියෙන ඉච්චරයි වැඩෙනවත් එකම අරිහත් වෙලාපත් වුණා. අන්න ඒක දැනගන්න ඕනේ නිසා ඵලයේ කළ උත්සාහ කරලා හරියන්නේ නැහැ. අවශ්‍ය මාර්ගය හැටියට නිදහසව බලාගෙන යන්න ඕනේ. ඒතකොට මේ බාධකයක් එන්නේ නැතුව මේ ශක්තිය සකස් වෙලා එනවා. ඉතින් ස්කන්ධ වශයෙන් ධාතු වශයෙන් ආයතන වශයෙන් පරිච්ඡම උපාද වශයෙන් මේ ඔයක ආකාරයෙන් ලෝකේ විග්‍රහ වෙලා තියෙනවා. මේ ලෝකයේ ඇති දේවල් මොනවද කියලා තේරුම් අරගෙන අනිච්චද නිච්චද දුක්ඛද සුඛද අනාත්මද අත්තද කියලා ධර්ම විනිච්ඡයෙන් බලන්න ඕනේ. ධම්ම විජේ සම්බෝධ්‍යංගේ මෙනි හිගනට වැඩේ. සතියෙන් යුක්ත වෙන්න ඕනේ. මුලින් බණහලා තේරුම් අරගත්තා. අරගත්තාම නිවනේ මෙබිද මට හැනසුමක් නැහැ හවස්සෙන් දැම්බිනවා. සැනසෙනවා කියලා හැවටෙනා මිසක් නිවනේ මෙබිද ලෝකේ නම් සැනසුමක් නැහැ කියලා මුලින් දකින්නවා දහම් දකින්නකොට. ඊට පස්සේ බලාපොරොත්තු ඇති කරගන්නවා හිත පිහිටවනවා නිවනට. අත්තරීමෙන් නොයල්මෙන් මිදීමෙන් ලබන නිදහසේ ඇරෙන්න. පැවැත්ම තුළ තිබෙන රූපයක වේදනාවක සංඥාවක සංකාරයක විඥානයක යම් ප්‍රවේයක් තියෙනවා කියලා බැඳුනනම් ඒක මුලාවක් කියලා දැකලා ඒ කිසිම දිනක නොබැලෙන තත්ත්වයෙන් ඇති වුණා වූ නිදහස් බවක් ඇද්ද ඒ නිවනයි කියලා දැකලා නිවනට හිත පිහිටවා ගන්න. ඒ නිවන කරා නැඹුරු වීමට හේතු වෙන කටයුතු නෙමෙයි මෙච්චර කාල කර කර ඉඳලා තියෙන්නේ. ලෝකේ දවසේ කටයුතු. හිතලා තියෙන්නේ ලෝකේ හදා ගන්න. කියලා තියෙන්නේ ලෝකේ ඒවා ගොඩනගා ගන්න. කටයුතු කරලා තියෙන්නේ ලෝකේ තියෙන ඒවා හදාගෙන ඒ තුළ ජීවත් වෙන්න. එහෙනම් හිතවිලි ක්‍රියාවෙන් ඔක්කොම කටයුතු කරලා තියෙන්නේ මේකට නේද? ඉතින් ඒක නිවන් වගේ නෙමෙයි ඒක ලෝක වගේ කියලා දැකලා. සතියෙන් තේරුම් ගන්නවා යම් කිසි හිතවිල්ල ක්‍රියාවක් කතාවක් අනුගමනය කරන මේක කෙදෙක් දුරට නිවන්ට උපනිසිරේද. අන්න ඒක මොහොතකින් දැනෙන්න පටන් ගන්න ගමන් සතියෙන් ඉඳලා කටයුතු කරනවා. මෙන්න මේ කටයුතු කරගෙන යනකොට මේ මොහොතේදී හොට සති සම්බෝධ්‍යංගය වැඩෙනවා. මේක ධර්මයයි මේක අධර්මයයි මේක ලෝකේටයි තියෙන්නේ මේක නිවන්ට උපනිසිරයයි කියලා දකිනකොට ධම්මවිචේ සම්බෝධ්‍යංගයත් වැඩෙනවා. එතකොට දකිනවා මාර්ගය මට පේනවා. ලෝකෙට යන හැටිත් පේනවා. ලෝකෙන් එතර වෙන හැටිත් පේනවා. එච්චර වටිනා මාර්ගය මම දැන් දැක්කනේ. මම දැන් කොයිතරම් දුරට සාසන මාර්ගය තුල දැනුවත්ද කියලා දකිනකොට. නිරාංශ ප්‍රීතියක් ඇති වෙනවා. අන්නේ ප්‍රීති සම්බෝධ්‍යංගේ උඩට වැඩෙනවා. ලෝකෙ තිබෙන ඇලීම් ගැටීම් මුලා වළනකොට ලෝකෙට බර වෙනවා. අලෝභයෙන් අදීසයෙන් අමෝහයෙන් නිතුව නිවන් පැත්තට නැඹුරු වෙන්න සැහැල්ලු වෙන. කායික මානසික සැහැල්ලුවත් එක්ක පස්සද්ධි සම්බෝධ්‍යංගයත් වැඩෙනවා. එතකොට දකින්න මේ ටික වැඩුනේ මේ ධර්මයේ යථාර්ථයෙන් දැකලා නිතර ආවර්ජනා කරනවා. ඊට අනුකූලව ධර්මානුකූලව හිතීමෙන් කීමෙන් කිරීමෙන් කටයුතු කරනවා. මෙන්න මේක දකින්නකොට ඒ සඳහා කළාව යම් කිසි යහපත් ධර්මා අවබෝධයෙන් යම් වීර්යයක් උත්සාහයක් යෙදුවා කටයුතු කළා නම් මනසෙන් ඒක අහක කළ යුතු. ඒ සඳහා කටයුතු කළ යුතු කියලා දකින්න. නිවන් දැකීමට අවශ්‍ය කරන විරිය සම්පෝඥයක්ද? විරිය සම්පෝඥයගේ උඩ වැඩෙනවා. අන්න වැඩනකොට මොකද වෙන්නේ? විරිය සම්පෝඥයගේ වෙట్లా සත්‍යදි සම්පෝඥයගේ සැහැල්ලුවට පත් වෙලා එනකොට සමාධියද ඇලීමට ගැටීමට වෙන් වෙලා ඒකීය භාවයට හිත හිරලා නිවන මුල් කරගෙන චිත්ත අකම්පිය භාවයට සමාධි සම්පෝඥංගය වෙන්නේ. ඒ සමාධියවත් මට අල්ලගන්න දෙයක් නෑ. හොඳයි කියලා ගන්න යම් කිසි ප්‍රයත්නක් ඇත්නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට අයිති එකක් නිසා වෙන මොකද්ද මේක ගන්න තියෙන්නේ කියලා දකින්නකොට ඒ සියල්ලම ලෝකේට අයිතිය දකින්නකොට ඒක අත්හැලා උපේක්ෂාවට පත් වෙනවා. නිවනේ හිත විහිලා ඉතින් බොජ්ජංග හතම වැඩේ. මෙන්න මේ ක්‍රමයට සත්ත බොජ්ජංග වෙනවා. ඒක භාවනාවක් වෙනවා. බොජ්ජංග භාවනා කියලා වෙනම කරන දෙයක් නෑ. කරනකොට සත්ත බොජ්ජංගත් භාවනාව වෙනවා. මේකයි ක්‍රමය. ඉතින් ඔය ටික ඉස්සෙල්ලා දැක ගන්න ඕනේ. සම්මා දිට්ඨිය දැක ගන්න ඕනේ. අපි සම්මා කරලා නැහැ මෙච්චර කාලෙ. අපි කරලා තියෙන්නේ සංඝේක බැඳිලා සම්බන්ධ වෙලා. සං කියන්නේ එකතු. ලෝකෙත් සමග එකතු වෙලා. රූප සමග එකතු වෙලා වේදනා සමග සංඥා සමග සංකාර සමග විඥාන සමග යම් එකතුවක් ඇති. එකතු වෙලා කරපු එකද සංකල. කරපු වැඩ පිළ සංකරයි. සංකාර. අනු සංකාර වෙච්චයි. මේ එකතු කරන වැඩ පිළක් ඇත්නම් සං සම්බන්ධ වැඩ පිළක් තියෙනවා. සං වලට වැදුනම සම්බන්ධ වුණා. ලෝකෙට සම්බන්ධ. ඒවා එකතු කරගත්තොත් සම්පින්ද වුණා. ලෝකේ පිටු කරගත්. ඒවා සමග එකතු වෙලා කටයුතු කරන්න පටන් ගත්තොත් සංයෝග වුණා. සංයෝග වුණොත් විදීමක් නැහැ. නම් මෙච්චර කල් බන්ධ වෙච්චා පිටු කරගත්ත ඒවා යෝග කරගත්ත ඒවා සිද දැමන සං සිදුර සං හිඳුවොත් සං සිදීමට පත් වෙනවා. මෙන්න මේ සං සිදීමට පත් වෙනවා නම් කියනවා සං සිදීම සුවේ නිවන් සුවය. ඒ සං සිදීමේ සුවේට පත් වෙන්න ඕන. උපසම සුවේ ඒවා සං සිදීම සුවේ නිවන් සුවේ කියන්නේ ඒ මෙන්න මේක ඉස්සරහ තේරුම් අරගන්න. සංගලී මිදීමක් ඇද්ද සම්මා වෙනවා. මා කියන්නේ මිදෙනවා. සං කියන ඔය එකතු වෙන ලෝකේ සමග තියෙන එකතු වීම බැඳීමෙන් යෝග වීමෙන් පිටු කර ගැනීමෙන් මිදීමක් ඇද්ද සම්මා වෙනවා. ඒකට මොකද දකින්න ඕනේ? අනිත්‍ය වශයෙන් දකින්න ඕනේ, දුක්ඛ වශයෙන් දකින්න ඕනේ, අනාත්ම වශයෙන් දකින්න ඕනේ. මොනවද? මෙච්චර කාල බන්ධ කරගත්ත, පිටු කරගත්ත, යෝග කරගත්ත, සම්බන්ධ සංයෝග සම්පීඩ කරගත්ත ලෝකේ අන්න මාගිරියම දැකීට මොකද අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්නකොට අන්න ඒක තෝරා ගන්නවා ඊළඟ අනිත්‍යයි කියලා දකින්න අනිත්‍යයි කියලා දකින්නකොට අනිත්‍ය නම් දුකයි කියලා කියන කොහොමද අනිත්‍ය දේ දුක් වෙන්නේ කියලා විදර්ශනා කරලා ගන්න ඕනේ විමර්ශනයක් කරන්න ඕනේ අනිත්‍ය දේ දුක් වෙනවා කියන දේශනාවේ තියෙනවා අනිත්‍ය දේ දුක නම් කොහොමද අනිත්‍ය දේ දුක වෙන්නේ ඒකට හේතුව මොකද්ද මෙන්න මේක හොඳට හොයලා බලන්න ඕනේ ඉතින්. එතකොට යථාර්ථය වැටහි. අපි ලෝකේ යම් කිසි දෙයක් කැමැත්තක් ඇති කරගන්න. මොකද අපි කැමැත්ත? ඉෂ්ට වූ, ප්‍රිය වූ, සැප දේවල් වලට කැමති. අනිත්‍ය, අප්‍රිය දේවල් එන්නේ නැත්නම් කැමති. ඉෂ්ට වූ, ප්‍රිය වූ දේවල් එනවට පරිහරණය කරන්න ලැබෙනවට කැමති. අනිත්‍ය වූ අප්‍රිය වූ කරදර ඇති කරන දේවල් එන්නේ නැත්නම් කැමති. මේක තමයි කැමැත්ත. ඒද අපි හැමදේම බලාපොරොත්තු වෙනවා අපේ කැමැත්ත යමක්ද. කැමැත්තට ලෝකේ ගොඩනගන. නම් ලෝකේ ගොඩනගන්නේ මොන හේතුවෙන්ද? අපි කැමැති වුණාට කැමැත්ත හේතුව නෙමෙයි ලෝකේ ගොඩනගන හේතුව. ලෝකේ යමක් ගොඩ නැගෙනවා නම් ඒක ඒ හේදී ගොඩ නැගින්න. ඒකට අවශ්‍ය වෙන හේතුවක් තියෙනවා. ඒ හේතුවේ ඵලයේ වශයෙන් ඒක ගොඩ නැගිනා මිසක් අපේ කැමැත්තේ ඵලයේ වශයෙන් ගොඩ නැගෙන්නේ නැහැ. කැමැත්ත හේතු වෙලා නැහැ ගොඩ නගන්න. ජාතියක් හේතු කරගෙන ජාතියක් පහළ වුණා. ඒ ජාති පහළ වෙච්ච හේතුවෙන් ජරාවක් මරණයක් එනවා. ජරාවට මරණයට හේතුව ජාතියක පහළ වීම. දැන් අපි බලාපොරොත්තු ජරාවක් මරණයක් එනවට කැමති නැහැ. නොයනවට කැමති. අපි කැමැත්ත මුල් කරගෙන ජරාව නතර කරන්න මරණය නතර කරන්න අපි උත්සාහ කරනවා. නමුත් ජරාවට මරණයට හේතුව ගොඩනැගිලා තියෙනවා ජාතියක් වශයෙන්. නැ ජාතියක් ගොඩනැගුණා නම් අපි කොච්චර කැමැත්තෙන් කටයුතු කරන්න ගියා. ජරාවට පත්වීම සහ මරණයට පත්වීම වේරඳ බෑ. මහලු විලා ජරාවටපත් වෙනවා. අවසානයේ මැරෙලා යනවා. අපි කැමැත්ත වෙන එකක් වුණා. ජීවත් වෙන්න උනාට කරන්න බෑ. එහෙනම් අපි දැන් බලාපොරොත්තු වෙන්නේ සත්‍යයට මූණ දෙන්නේ නැතුව. සත්‍යයට විරුද්ධ අපි වෙනස් දෙයකින් අපි වැඩේ කරගන්න හදනවා. හේතුයෙන් ඵලයක් හදගන්නවා දැකලා. අපි ඒක දකින්නේ නැතුව. වෙන හේතුවක් වෙනවා ඒ ඵලෙ දෙනි කරා. දැන් කොහොමද කරන්නේ? මෙන්න මේක තමයි අපිට වැරදිච්ච දැන. මෙන්න මේ හේතුව කවුද ක්‍රියා දුන්නේ? යේ ධම්මා හේතු පබවා හේසං හේතු තථාගතවා. හේතුවක් නිසා යම් ධර්මයක් පහළ වෙනවා නම් අන්නේ පහළ වෙච්ච හේතුව තථාගතයන් වහන්සේ දේශනා කළා. හේසං හේතු යෝ නිරෝධෝ එවං වාදි මහා සම්. බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ වාදයේ කියවන්නේ. අන්නේ හේතුව නැති කළොත් ඒ ඵලෙ නැති වෙනවා මිසක් වෙන ක්‍රමයකින් ඒක නැති කරන්න බෑ. එනම් මේ ලෝක සත්‍යය කොහොමද දඟලන්නේ? මට ඕන හැටියට හදා ගන්න ඕන. මට ඕන හැටියට ඉන්න ඕන. මගේ කැමැත්ත ජය ගන්න ඕන. ඔය අදහසින් අරගත්තා නම් හේතුව දැකලා නැහැ. යමක් ඇති වෙන හේතුව දැකලා තියෙන්න ඕනේ. ඒ හේතුව නැති කළොත් ඒක නැති වෙන බව දකින්න ඕන. ඒ හේතුව දකින්න නැතුව ඇති වෙච්ච එක දකින්න නැතුව තමන්ට ඕන හැටියට හදන්න වෙන හේතුවකින් දැකලුවා. ඒක කරන්න බෑ. ජරාවයි මරණයයි ඇති කරන්න වෛද්‍යරු මෙච්චර කල් බේත්වෙයි. ලෝකේ පටන් ගත්ත දායි නම් වෛද්‍යවරු කොයි ආකාරي හරි කියනවා. කවදා හරි කියවන විද්‍යාඥයෝ විද්‍යාඥයෝ ඔක්කොම ලැහැත්තිලා හිටන් උත්සාහ කරනවා අදත් ජරාවයි මරණයයි ජය අරගෙන ඉන්නේ. හැබැයි ඒ පුද්ගලයා ඒ කාලෙම ජරාවට මරණයට කොච්චරලා මලා මිසක් වෙනසුනා මිසක් වෙන ක්‍රමයක් හොයාගත්තේ නැහැ. මොකද හේතුව? ජාති හේතු කොටගෙන ජරා වර්ණය හට ගන්නවා. ජාති නිරෝධ නම් ජරා වර්ණ නැහැ කියන මේ ධර්මයේ විසක්. මේ පිට ධර්මයක් වෙන්න නැහැ. මෙන්න බුද්ධ ධර්ම. ජාති ප්‍රත්‍යයෙන් ජරා වර්ණ වේ. ජාති නිරෝධයෙන් ජරා වර්ණ නිරෝධ වේ. ජාති නිරෝධයේ හැරෙන්න තවත් ජරා වර්ණ නිරෝධ කරන ක්‍රමයක් නැහැ. ජාතිය පහළ වුණා නම් ඒකෙන් එරෙන්න හේතුව පහළ වෙලා ඉවරයි. මොකේදද? ජරාවට හේතුව මරණයට හේතුව ජාතියයි. ඒ ජාතිය පහළ කරගෙන ඉන්න කෙනෙක් ජරාවට හේතුව තියාගෙන මරණයට හේතුව තියාගෙන ජරාවෙන් මිදෙන්න මරණයෙන් මිදෙන මොන ජාතිය කටයුතු කළා ක්‍රමයක් හම්බ වෙන්නේ නැහැ. නමුත් ලෝක සත්‍යය පුතජන ලෝක සත්‍යය කියන්නේ ඒකයි. නිතරම බලන්නේ කොහොම හරි ජරාවේ මරණයෙන් බේරෙන්න ක්‍රමයක් හොයාගන්න. ඒකටම අදාහනකාරී වෙලා ඒක හොයන. හේතුවට අනුකූල ඵලයේ ලැබීම ධර්මතාවය කියන එක දැක්කේ නැති නිසා ඒකට විරුද්ධව කර්ම හොයන. මේ වෙනකන් කිසි කෙනෙකුට හම්බ වෙලත් නැහැ, හම්බ වෙන්න හේතු නැහැ. උපන් සත්වයෙක් ඇද්ද ඒකාන්තයෙන් ඔහු ජරාවට පත් වෙලා මරණයට පත් වීම නියම. මොකද හේතුව? ජරාවේ මරණයේ මුල ජාතිය. ඒක තමයි හේතුව. අනේ මට මෙහෙම જાති එපා, මෙහෙම જાති එපා කියලා අපි කැමැත්ත ප්‍රකාශ කරනවා. කැමැත්තට අරංගුව જાතියක් වෙනස් කරගන්න හදනවා. අවිද්‍යාවේ නිගමනය අන්නේ ඒකයි. જાතියක් වෙනස් කරගන්න හම්බ වෙනවා නම් ඒකට ක්‍රමයක් තියෙනවා. જાතියට හේතුව භවය. භව ප්‍රත්‍යයෙන් જાතිය. ඒ જાතිය අපිට ඉබන්නම් භව නිරෝධේ જાති නිරෝධේන ප්‍රමහතාවතරි ඒ જાතිය නිරෝධ කරගන්නවා මිසක් වෙන ක්‍රමයක් නැහැ. තිරිසන් જાතිය මට ඉබාන. තිරිසන් භවයෙන් නිදහස් වෙච්ච කෙනාට තිරිසන් જાති නෑ, වෙන කාටවත් එකේ බේරින්න බැහැ. යම් දුක්ඛ જાතියක් මට ඉබාන. දුක්ඛ જાතියේ හේතුකාරකණ යම් භවයක් ඇද. ඒ භව නිරෝධයෙන් දුක්ඛ જાති නිරෝධ වෙනවා මිසක් වෙන ක්‍රමයක් නැහැ. කොතන හරි උපදින යම් જાතියක් ඇද්ද ජරාව මරණේ උරුම නිසා ඒ බඳු જાතිය මට වැඩක් නැහැ කියලා නිගමනය කළොත් ඔහු නිගමනය කරගන්න. එහෙනම් ඒ જાති මට විපාකේ වල හරියන්නේ නැහැ. මං කැමති නැති උනට හරියන්නේ නැහැ. මගේ කැමැත්තක් නැතිකම නෙවෙයි ඒ જાති නැතිවීමේ හේතුව. මොකද හේතුව? භවයේ නැත්නම් જાති නැහැ. කැමති ඇති නැති වෙනම පැත්ත. ඒ බවක් මට නැත්නම් ඒ જાතියක උපත්තියක් මට නැහැ. ඔබ දකින්න ඕන. අන ධර්ම ඇස පහල වෙලා දකිය යුතු. න්‍යාය ධර්මයේ උතරයි තියෙන්නේ. මේ මූල ධර්මයේ මෙහෙම තේරුම් ගන්න. ඒ යම් භවයක් ඇත්නම් ඒ භවයේ තුරුම જાතියෙ මිදෙන්න බැරි නිසා භවපත්‍යා જાති කියලා පහල වෙනවා. ඒ જાතිය නිරෝධ කරන්න නම් භව නිරෝධා જાති නිරෝධෝ කියලා කයින් කරන්න. එන යම් කිසි භවයක් හට ගන්නවා ඒකට හේතුවක් තියෙනවා. මං කොච්චර කැමති වුණත් හරියන්නේ නැහැ. ඒකට හේතුව මොකද්ද? ඒ භවයට අනුකූල යම් උපාදානයක් ඇද්ද බැඳීමක් ඇද්ද? අන්නේ බැඳීම මනසෙන් නැති කරගන්න. උපාදාන නිරෝධ කළොත් භව නිරෝධ වෙනවා විතරයි. අනේ මට නම් එපා මෙහෙම අභ්‍යවක් කියවල හරියන්නේ නැහැ. මම නම් කැමති නැහැ මෙහෙම මනුස්ස අභ්‍යවකට මෙහෙම දේව කියන්නේ ත්‍රිසං අභ්‍යවකට. අපාගත අභ්‍යවකට මම කැමති නැහැ. පෙරේතීක් වෙන්න මම කැමති නැහැ කියවල හරියන්නේ නැහැ. වෙනවා. මොකද හේතුව? ඒකට ගැළපෙන ධර්මයේ උපාදාන කරොත් තමයි ඒ භවය හටගන්නේ. ඒ ධර්මයේ උපාදාන නොකළොත් ඔහුට එහෙම භව හටගන්නේ නැහැ. මේ න්‍යාය ධර්ම. මේ මොකද්ද බලන්න? පටිච්ච සමුප්පාද වශයෙන් චතුරාර්ය සත්‍ය දකින්න ක්‍රමය. එතකොට උපාදාන කියලා කිව්වෙ ඔන්නෝ කියන බැඳීම. ඒ ගති ලක්ෂණය අපහැරගන්න බැරුව. ඒ ගති ලක්ෂණය තුළ බැඳ ගහන. ඒ ගතියේ යම් භවකට අයිතිද? ඒ භවට අනුකූල භව හොලක් නැගෙද? නම් භවපත්‍ය ජාතිකේ ව්‍යාදානක මිදිලා නැහැ. කොච්චර කැමතිුණත් අකමැතිුණත් ඔහු භවයට අනුකූල වන්නා වූ ධාතිය ලබන. උපාදානයට අනුකූල භවය ලබන. ඒක ඇයි උපාදානයි? ඇයි බැඳෙන්නේ යමකට? ඒක හේතුවකින් සිද්ධ වෙන්නේ. හේතුවක් නැතුව උපාදානයක්වත් බැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකේ ධර්ම ස්වභාවයන්ට ඇලුම් කරපුවා. ඇලීමේ ප්‍රතිඵලයක් වශයෙන් බැඳීම හටගන්නවා. ඇලුම් කලේ නැත්නම් ඒක වෙන්නේ නැහැ. එන ඇලුම් කිරීම නිසා බැඳීම හටගන්නවා මිස වෙන ක්‍රමයකින් නෙමෙයි බැඳීම හටගන්නේ. ඕකේ තණ්හාපත්‍ය උපාදාන. ඒ උපාදාන නිරෝධ කරන්න තණ්හා නිරෝධ කරන්න ඕනේ. එන කමකින් බැ. ඊළඟට බලනවා. ඒක සංහාව කියන්නේ මොකද්ද? ඒකත් හේතුවක ඵලය. මොකක් නිසාද වෙන්නේ? වේදනාව යම් දෙයක නැත්නම් සංහාවට හේතු නැහැ. ඒදී ප්‍රියයි මනාපයි යහපතයි කියලා සුඛ වේදනාවක් ලබනවා. අන්නේ සුඛ වින්දනයේ නිසාම තමයි ඒ ආස්වාදයේ වැඩිලා තියෙන ඇලින්. යම් වින්දනයක් දුක්ඛදායක. ඒක ඇලින්නේ. සැප ස්වභාවයක් ඇති නිසා, වියමදුරු ස්වභාවයක් ඇති නිසා. අත්‍යෝ ඇලින්. කොහොමද දැනුනේ වියමදාව ස්වභාවය? වින්දනයේ නිසා. වේදනාව කියන්නේ සැප වේදනාව මුල් කරගෙන. ඒකයි තණ්හාවෙන් හේතුව. අදප වේදනාව හේතුවකින් හටගත්. කැමැත්ත අකමැත්ත නොවේ වෙනස් වෙන්නේ. කැප වේදනාවට හේතු වෙන යම් ස්පර්ශයක් ඇති. ඒ ස්පර්ශය නිසා ඒ වේදනාව පහළ වෙනවා. ඒ වේදනාව විනේකී පහළ වෙන්නේ නැහැ. කැප වේදනාවට හේතු වෙන ස්පර්ශය ලැබමි. වේදනාව මට එපා කිව්වට හරියන්නේ නැහැ. ඒ කැප වේදනාවට හේතු වෙන ස්පර්ශය ලැබෙනකොට ඒ ස්පර්ශ හේතුවෙන් මේ වේදනාව පහළ වෙනවා. ඒ ස්පර්ශය ලබන්නේ නැතුව අනේ මට යලිත්‍ය ආස්වාද වේදනාව ආවනම් කියවල හරියන්නේ නැහැ. ඒකට ගැළපෙන ස්පර්ශ ලබන්නේ මොනවද මේ ලබන්නේ? ඇයෙන් රූප ස්පර්ශ කරලා, කනෙන් ශබ්ද ස්පර්ශ කරලා, නාහෙන් ගන්ධ ස්පර්ශ කරලා, දිවෙන් රස ස්පර්ශ කරලා, කයින් පහස ස්පර්ශ කරලා, මනසෙන් එකෙක් කියන සිතිවිලි ධර්ම ඉස්පස්ස කරලා ඔය හය ආකාර ආයතන හයෙන් තමයි ඔය ඉස්පස්ස කරන්නේ. ඔය හයෙන් ඔය ඉස්පස්ස කළොත් ඔය වේදනාවෙන් බේරෙන්න බෑ. ඒ ස්පර්ශයට අනුකූල යම් වේදනාවක් ඇද්දී ඒක මතුවෙනවා තමයි හේතුඵල ධර්ම. එහෙනම් මොකද කරන්නේ? ඇහෙන් රූප ස්පර්ශ නොකළොත්, අනේ ශබ්ද ස්පර්ශ නොකළොත්, නාසයෙන් ගන්ධ ස්පර්ශය නොකළොත්, දිවෙන් රස ස්පර්ශය නොකළොත්, කයින් පහස ස්පර්ශය නොකළොත්, ඔය කියන එකම විඳනයක්වත් ගොඩනැගින්නේ නැහැ. එහෙනම් ස්පර්ශ වෙන්නේ මොකක් නිසාද? ඇහැ තිබුණාට පෙනුනට ස්පර්ශ කළා වෙන්නේ කන දිනව ඇහෙනවා ස්පර්ශ කලාවෙන් නැහැ එහෙනම් මොකද්ද ජීව ස්පර්ශ අවිද්‍යාව සමග වැදගත් මුලා වෘත්තිය කිසි මේ ස්පර්ශයේ බොහෝ වැදගත්යක් ලබා දෙනවා කියලා දෘෂ්ටියකට වැහැලා රසාස්වාදී ලබන්නේ මෙන්න මේ ස්පර්ශයේ විද්‍යාවේ නිගමනයකට වැහැලා යමේ කැහෙන් රූප බලනවා මෙන්න මේ කියන සංස්කාරය 15 රසාස්වාදියක් ලබන බලාපොරොත්තු වෙයි කන යොමු කරලා ඒක ගන්නා කන ආයතනයක් කළා නම් අන්‍යයෙන් ලැබෙන ස්පර්ශය ඒක වෙන සංස්කාරය 15 මෙන්න මේ සංස්කාරයේ නිසා තමයි සංස්කාරයෙන් ජනිතන වේදනාවක් 15 වෙන්නේ අන්‍ය වේදනාව තමයි කියන සතර ගමනට හේතු වෙන සංහාවට හේතු වෙන එක එහෙනම් ඒ හේතුවේ ඵලය ඒකයි. යම් ඵලයක් යම් හේතුවකින් මතුවෙනවා. ඒ හේතුව නැතිවෙලොත් ඒ ඵලය නැහැ. මේකයි හේතුඵල ධර්මතාවය. කැමැති අකමැති වෙන බලපාන්නේ නැහැ. කාර්මී ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර කැමැතුණත් අකමැතුණත් මේක විරන්න බෑ. හයියෙන් අප්පුඩියක් ගහනවා. අනේ මේ සත්‍ය වෙන වේවා කියලා හරියයි. ඉමින් අකුඩියක් ගහන අයියේ සද්ද පිටවේවා කියලා කැමතිලට හරියයි. අනේ මං අකුඩි ගහනවා සද්ද පිටවෙන්න එපා කියලා. ඔච්චර මං සද්ද පිටවෙන්න එපා කියලා කැමති වුණා. අකුඩි ගහ බැරි දු සද්ද පිටවෙන එක නේද හොබා. අත්කොල සංගහනවා කියලා කියන්නේ. ඒ අනුවයි පිටවේ. මොකද ඒකට හේතුව. ඒක හේතුවේ ඵල. හේතුව යම් දෙයක ඵලයේ ඊට අනුකූලයි. කැමැත්තක මැද මේක බලවලා හරියන්නේ නැහැ. මේ අල්බලාපෘත්ති වෙන්නේ අනේ මේ කරදරේ ඉන්න එපා කියන කැමැති. කරදරේ ඉන්න හේතුව දැකලා හේතුවයි කියලා නම් ඒකයි ප්‍රශ්නේ. අපි එපා කියවද හරියන්නේ. අනේ මේ සුවේ ලැබෙනවා කියලා කැමැති වෙනවා. කැමැතිලා මේක ලැබෙන්නේ නැහැ. ඒ සුවේ ලබන්න ඉතින් හේතුව යන්න ක්‍රියාත්මක කරන හේතුවේ ඵලය වශයෙන් ලැබෙනවා. ධර්ම නියමයේ ඕකයි. මෙන්න මේ ධර්ම නියමයේ මේ විදිහට වටහා ගන්න. නෑ, අතකන දිවනාදී ශාරීරිය මන ඉන්ද්‍රිය විතරයි. මේ ඉන්ද්‍රිය හය ආයතන හයක් කරගන්න. අවිද්‍යාව නිසා ඇත්ත තේරෙන්නේ නැතුව වටිනාදී මේ ලෝකේ දිනන ආස්වාදය හරි වටිනාදී නිගමනය කරනවා. ඒක ලබා ගැනීම සඳහා ඉන්ද්‍රිය ප්‍රයත්න කරනවා. එතන ඉන්ද්‍රිය ආයතන වශයෙන් හඳුන්වනවා එතන. ඔය හයිට ගිහ සලායතන කියනවා. කලආයතන හේතු කරගෙන කලආයතන ක්‍රියාත්මක කරලා ස්පර්ශය ලබනවා. නෑ, ස්පර්ශයට හේතුනේ කලආයතන. ඒවා ආයතන නොකළ නම් ඉන්ද්‍රිය වශයෙන් තියෙද ඇරියන්. අවිද්‍යාව සමග සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන ආයතන නැත්නම්. ඒ හේතුයෙන් හටගන්න සංස්පර්ශයක් හටගන්නේ නෑ. නෑ, ස්පර්ශ නවත්තන්න ඕන නම් අවිද්‍යාව සහගතව මුලා අදහසින් යුක්තව ඇත කන්න දිවනාදී ශාරීරිය වල ක්‍රියාත්මක වෙන අවස්ථන්නේ. රූප පේනවා. චන්දරාගය හා සම්බන්ධී බැලුවේ නැහැ. ආයතනයක් උනේ නැහැ, පේන ඉන්ද්‍රියක් විතර. ඉන්ද්‍රියෙන් රූපයක් පේන්න ඇච්චර. කන්ද ශබ්ද ඇහෙනවා. හැබැයි ශබ්දේ හරි වටිනවා කියලා හිතාගෙන ඒකට ආයතනයක් කරන්න ගියොත් සෝත ආයතනයක් වෙනවා. අන්න ආයතන බලන්න. එන ආයතන කරන එකෙන් දැනගන්න ඕනේ මොනවාට ආයතන කළොත් විනාශයක්ද පංචකාම ආස්වාදී හරි වටිනවා කියලා දෘෂ්ටියක් අරගත්තොත් අවිද්‍යාවේ නැගෙන නිගමනයේ ආයතන කළොත් එහෙම ආවිනාශයක් ධර්ම ශ්‍රවණය කරන ආයතනයක් කරනවා එතන මොකද වෙන්නේ ඒ හේතුවෙන් කවදාවත් විනාශයටපත් වෙන්නේ නැහැ ධර්මාභෝධයේ උපනිශ්‍රේ වෙන්නේ එයා ඒකේ ආයතනය කරගත්තට කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න ආයතන බේරා ගන්න, හොරා ගන්න, දැනගන්න වෙන දුරු දැන. ඒතොර ඉතින් අවිද්‍යාවෙන් බහිණ වැඩ පිළිලයි නවත්තන්න. විද්‍යාවට හේතු වෙන, ආවෝදයට හේතු වෙන, ඒ දිග නවත්තන්නේ නැහැ. නවත්තුව නිවන ආවෝද කරන්නේ ඒකත්. ඒක දකින්න ඕනේ. අවිද්‍යාවෙන් ගොඩ නැගින්නාව පංචකාම ආස්වාදයන්ට වහල් වෙලා ඒ පැත්තට යොමු කරලා ඒකට ඇතකන දිවනාදී ශාරීරිය යොමු කරොත් කාමයන්ට ආයතන වුණා ලෝකාස්වාදීට ආයතන වුණා අන්න ආයතනොත් ඒකෙන් හද ගන්නා වූ යම්කිසි ප්‍රතිඵලයක් ඇද්ද ඒකෙන් බේරෙන්න බැහැ. එහෙනම් බේරෙන්න නම් මොකද කරන්න ඕනේ? එබඳු අන්නා වූ අවිද්‍යාවේ වැඩ පිළිල ගොඩ නැගෙන වැඩට ආයතනයක් කරන්නේ නැහැ කියලා අකින්න ඕනේ. ඒ ආයතන මොකක් නිසාද ඉන්නේ? අනා නාම රූප පරිච්ඡේද ඥානෙ උදින් දිහේන. හිත නාම කය රූප කිවල පරිච්ඡේද වුණේ නැහැ. දැන් නාම රූප මොනවද කියලා දකින්න ඕනේ. ආයතන පහල කරන්න හේතු වෙන නාම රූප තේරුම් ගන්න ඕනේ. යම් කිසි විදියෙන් අපි බලනවා මෙහෙම දෙයක්. අරක් වුණ පුද්ගලයෙක් ඉන්නවා. එයා ඒක වර්ණනා කරනවා. ඒකෙන් ලැබෙන වෙරි වර්ණනා කරනවා. යාලුව සමග එකතු වෙන්න හම් වෙච්ච අය එකතු වෙච්ච ගැන වර්ණනා කරන මට මෙච්චර යාළු කට්ටියක් ඉන්න ඔබට වැඩක් කිව්වා කවුරුවත් නෑ බලහක මට යන්තා සත්‍ය කරනකොට මම හිතේ කී දෙනෙක් ඉන්නවා බීමල කැමැතිය යාළු එකතු නිසා යාර යාළුවෝ ගොඩක් ඉන්නවා සමහර අයකින් උද්දා වෙලා අනික කෙනා අපහාස කරන්න පුළුවන් ඔහු බීමත් වෙමේ වටිනාකම පෙන්නන උඹලා වාගේ හැංගිලා හිටන් ඉන්නේ ජීවත් වෙන්න බෑ සමාජෙ කාලා මිල ජීවත් වෙන මිනිහලා විනිසුයි බලන්න වාද බොහෝ જાතික කියන්න පුළුවන් දැන් කිව්වට පස්සේ මොකද වෙන්නේ අවිද්‍යාවේ ඔහුගේ නිගමනයේ වහල් වෙලා ඒ දෘෂ්ටානුගතියක් හත්තොත් එහෙම යකිසි පුද්ගලෙයි ඇත්ත තමයි අපි මේ සත්‍යයත් අපි මේ උපාදකයේ වෙන්න හදමු අපිට ඒක විදිහේකවත් නෑ වැඩක් කරගන්න අරුට බලහම එහෙම උඩ හොන්තලා උදව්වට මිනිස්සු ඉන්නේ බලහම අපි විනෝදෙන් ජීවත් වෙන හැටි ඩෝල් ගගහ මේව කරලා සින්දු කියකේ බලහම උදලා මොකද ඒකත් වර්ණනා කළ ගත්තාම ඒකත් ගතව මොකද අන්න අසත්පුරුෂ ආශ්‍රය නිසා උන් දෘෂ්ටි ගන්න නරකදී හොදයි කියන නිගමනය කරන ඒකේ වෙන තාවකාලික ආස්වාදයන් හරි වැදගත් දේවල් කියලා ගන්න ඔන්න ඔහම ගත්තොත් ඔගේ හිතට වහිනවා එක දෙයක් මමත් ඒ වැදේට වහින්න ඕන ඉතලා හිතේ වැහපෙන ටිකක් වැස්සා හිතට මොකද වැහැගත්ත නම් මේ තාම විමත්කම නැමැති වැඩ පිළිවෙලට මාත් බහින නැමෙන්න ඕන. අන්නේක උනන්වා ගැනීමට කටයුතු හිතෙන් කයින් වදිනේ කරන්න ඕන. ඔන්න හිතේ වැහැගත් නාම රූප දෙක. නම්‍යතාවය සහ අනුකූල කටයුතු රාශි ක්‍රියාකලාප. ඔන්න විදිහේ හිතේ වැහැගත් නම් ඔය අවිද්‍යාවෙන් වැහැගත් අර අනුගේ දුක්ඛානුගතියේ ගති අරගෙන පාපයේ ගති නැඹුර නිසා. ඔහුගේ හිතේ නාම රූපය බැස්ස පිරිසිදු හිතක නෙමෙයි වැස්සේ. ඒක හොඳයි කියලා අදහස ගන්නකොටම හිත ගහන ගැනලා විඥානයක් වෙනවා. බීමත්කම හොඳයි කියලා අවිද්‍යාවෙන්ම ගත්ත නිගමනයක් නිසා විද්‍යා නිගමනයක් නෙමෙයි නිසා. ඔහුගේ චිත්ත කියන එක පිරිහිලා ගිහිල්ලා. ආගන්තුකේන උපකිලිටේන උපකිලිටා කියන කිලිටිට වත් වෙලා. ඔහුගේ මනස විඥාන පැත්තට නැඹුරු. ඒකේ වැහැගත්තා බීමත්කල පිළිබඳ වැඩ පිළිවෙලට නාම රූප අනේ විඤ්ඤාණපත්‍ය නාම රූප. ඊට කිව්වෙත් ඔන්න ඕක. නාම රූපත්‍ය විඤ්ඤාණ කියලා ඉතින් ක්‍රියාත්මක කරන දෙයක්. ඒක දැන ක්‍රියාත්මක කරන ධර්මයක් වෙලා වර්ධනය වුණා අර දෘෂ්ටි. දැන් එතකොට අපි දකින්න ඕනේ. අනේ මට මෙහෙම හිතක් එපා කිව්වට හරියන්නේ නැහැ. එහෙම හිතක් ගොඩනැගෙන හේතුවක ඵලයක් වශයෙන්. මොකද හේතුව? නාම රූප ඇතුල් කරපු නිසා තමයි විඤ්ඤාණය පහළ වුනේ. විඥානපත්‍ය නාම රූප. ඒ විඥානයේ පහල කරගෙන ඉන්නකම් ඔහුගේ හිතේ යලි යලිත් ඒක වහිනව ලක්ක ගන්නද. ඒ විඥානේ ඒ පැත්තට නැඹුරුනා නම් බීමත්කමට එහෙම නැඹුරුනා නම් ඒ වගේ එකක් කොයි කිවි කොහොම දුච්චන්තියකට නැඹුරුනා. ඒ විඥානේ හැමෙදිම ඊට අනුකූල දේවල් හොයනවා බලනවා හොෂි කරනවා නැවත ඒ බඳු නාම රූපය වහින. ඒකට අවශ්‍ය සත්‍යම ඔහුගේ හිතේ එනවා. මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. එනම් මොකක් නිසාද මේ විඥාන බලවත් වෙන්නේ? ඒ ආපු නාම රූපයට අනුකූලව හිතෙන් කායෙන් වදනේ කටයුතු කර සංඛාර ගොඩනගන නිසා. සංඛාර ගොඩනැගුවේ නැත්නම් විඥානයක් බලවත් වෙන්න විදිහක් නැහැ. සංඛාර ගොඩනැගීමෙන්ම විඥාන බලවත් වෙනවා. සංඛාර නිරෝධ කරොත් ඒ විඥාන නිරෝධ කරනවා මිසක් අනේ මට මෙහෙම හිතක් නොවේවා කියවට හරියන්නේ නැහැ. අනේ මට රාග හිතක් නොවේවා. අනේ මට ද්වේෂ හිතක් නොවේවා කියවට හරියන්නේ නැහැ. රාගෙල්ලක් නොවෙන්න රාගයේ හේතුකාරකෙන ඒක හේතු වන ආහාරය වන රාග සහගත හිතවිලි ක්‍රියා වදන් කියන මේ තුන ඔහු නවත්ත ගන්න ද්වේෂය හිතක් නොවන්න ද්වේෂයට හේතුව මොකද්ද ද්වේෂ සහගත හිතවිලි ක්‍රියා වදන් දෘෂ්ටිය කරගන්නේ එනම් ඔහු ඒක නවත්ත ගන්න ඕනේ ඒ හේතුවේ ද්වේෂය ඉඳන් නැති වෙන්නේ එවිදෙන්ස් බන්න ගොඩකෙනු උත්තරයකට එන්නේ. එනා ද්වේෂ හිතක් නතර කර ගන්න ඕන නම් අනේ මට ද්වේෂ හිතක් නොවේවා කියවල බෑ. ඔය ද්වේෂයේ ආදීනව දැකලා ද්වේෂයෙන් වෙන්නීමේ ආනිසංස දැකලා ද්වේෂ හිත හට ගැනීමට හේතුකාරක වන්නා වූ දේ මොකද්ද ආහාරය මොකද්ද? ද්වේෂයට අනුකූලව හිතනවා නම් කියනවා නම් කරනවා. අන්නේ සංකාර තමයි ද්වේෂයේ ආහාර. මෙන්න මේක තේරුම් අරගන්න. ද්වේෂ ආහාරයේ විදුනෝ. ද්වේෂ සංකාරයේ විදුනා. රාගීක ආහාරයේ වෙන හිතවිලි ක්‍රියාවෙන් රාගීක හිතවිලි ක්‍රියාවෙන් වලින් විදුනෝ. රාග හිතට ආහාරය නැතුව ගියා. මෙන්න මේ හේතු නොදේ බලනෝ දිලයි තන් විතරාගී විඳ දෝෂී වෙන. වෙනක මේකින් බෑ. එහෙනම් ප්‍රායෝගික කලේට වැඩ පිළිලක් මේ නිවන් දකින්න තියෙන්නේ. නිකන් හිටියට හම්බ වෙන්නේ නැහැ. පැටුවල හම්බ වෙන්නේ නැහැ. එහෙනම් පළේට වැඩ පිළිලක් තියෙනවා. කැවැත්තෙන් හෝ අගමැත්තෙන්. මේ වැඩ පිළිල හරියට කළොත් හේතුවේ ඵලය තමයි හම්බ වෙන්නේ. ඵල නිරෝධ කරන්න ඕන නම් අගමැත්තෙන් හෝ කැවැත්තෙන් හෝ හේතු නිරෝධ කරන්න ඕනේ. එදා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අඬපල්ල දුප්පියල තවත් නෑ. ඵල නිරෝධ කරන්න ඕන නම් හේතු නිරෝධ කරපන්. ඉඳ දෙන්නේ වා හේතුව. ඔය ඵලයේ නිසා ඇතිවෙන්නා වූ අසහනය තමයි දඟලන්නේ. අඬවන දුක් දේවන වේද ඇති කරන්නේ මේ පැත්තට නැඹුරු කරන්නේ හදන්නේ ඔන්න ඔය විඥානයේ දින ආහාරින් රත්තර කරපාලා දෙන්න එපා අඬවලා හරි කවන්නේ දුක් වෙලා හරි කවන්නේ ටික දවසක් යනකොට උපදෙන්නේ ආහාර නිරෝධේ විඥාන නිරෝධ උනාලා පස්සේ ප්‍රශ්නේ ඉවරයි ඊට පස්සේ ආයතනයක් මලද කෑ ගහන්නේ ඉල්ලන්නේ රාගයන් පස්සේ හඹා යන්න බලාපොරොත්තුවක් නැහැ ඒ අසහනකාරීත්වයේ මිදෙන දහස් වෙන මෙන්න ක්‍රමී ඒ මේ කාටවත් කියලා කරන්නත් බෑ අනේ මාව මාර්ගඵල අවබෝධයක් පට කරලා දෙන්න කියලා කාටවත් කියලා බෑ මග අහගන්න ඕනේ ඊට පස්සේ දින අනුගමනේ තවන් අත වැද වැදා බුදු බුදා හිටියට හරියන්නේ නැහැ ඒක එකාන්තයක් විතරයි දැනුවත් වෙන්න ඕනේ මෙන්න මේ හිත හටගන්නේ මෙන්න මේ බඳු හේතුවෙන් ද්වේෂකාරක හිතවිලි ක්‍රියාවෙන් තමයි රාග හිතක් හටගන්නේ ද්වේෂ හිත හටගන්නේ රාග සාගත හිතවිලි ක්‍රියාවක් ගන්නදී රාග හිතක් හට ගන්නවා ඒකෙන් ද්වේෂ හිතක් හට ගන්නෑ අනේ මට ද්වේෂ හිතක් නොවේවා රාග හිතක් නොවේවා කිව්වා ද්වේෂයේ හේතුකාරක අත්හැරීමේ ද්වේෂ හිතක් නොවෙනවා රාගයේ හේතුකාරක හිතවිලි ක්‍රියාවක් ගන්න අත්හැරීමේ රාග හිතක් නොවෙනවා යථාර්ථය ඕකයි මෙන්න මේක ධර්මානුකූලව දැනගන්න ඕනේ ඒතොර යා දැනගන්නවම කාගවත් යාඥා කළ කවදාවත් මිදෙන්න බෑ විමුක්තියටපත් වීමේ කාරණේ තියෙන්නේ මගේ ක්‍රියාකලාපයේ තුලයි. මනා තීනෝනින් තේරුම් අරන් මං ඒ විදිහ කටයුතු කළා මට මිදීව තියෙනවා මේක උදාහරණ වලෝක වැඩ හිරියක් කිව්වා ජීවමානව හිටියා කිව්වා. මහරහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා කිව්වා. මා වේරඳ බෑ මගේ හතේ මේ ටික තියෙන්නේ. ඔන්න ඔය ධර්මයේ දකින්න. අත්තාහි අත්තනෝනාතෝ හෝහිනාතෝ පරෝධි අගින බුද්ධ දේශනාව තින් තේරුම් ගන්න. සමාත නාතප්පේ සමාමයි. අනිගේ කොහොමද මේ නාගත්තේ වත් කරන්නේ අත්නාව දුලන් තියෙන නාතන් ලබු දුර්ලභ දුර්ලභ වූ නාගත්තේ සමාවිතින්ම හිම්විලා සමාවිතින්ම කලින් දුකලා ඉන්නෝ ඔය කියන බුදු දේශනාව තේරුම් ගන්න මෙන්න මේ විදිහට ලකිනවා ඉතින් ඇයි මම මේ කරන්නේ ඇයි කියන්නේ ඇයි හිතන්නේ ඒ පැත්තට ඒ දුචක් දීලා අනු ඒ ලෝකේ අල්ලන පැත්තට අනු මට ලෝකේ හොදයි කියන අදහසක් එනවා. ඔන්න ගිහි ගිහි මුලට ගියා. ඔන්නේ අදහස විදගත්තොත් නම් මට මේ ප්‍රශ්නේ ඉවරයි. නෑ ගිහිලා ගිහිල්ලා එක දෙනක් අහුණා. මොකක්ද අවිද්‍යාවේ තීරණේ මොකක්ද? ලෝකේ හොදයි. ඔන්න තීරණේ දීපු දෙය. දැන් කවදාහරි ලෝකේ හොද නෑ කියලා දැනගත්තොත් ප්‍රශ්නේ විදහා. මුල ගැටුම්. ලෝකේ හොදයි කියලා හිතා ඉන්න දාකල් මුල කපා ගන්න බෑ. එකිනෙකට හේතුඵල ඵල හේතු හේතුඵල ඵල හේතු වශයෙන් එකිනෙක කැරිලා කැරිලා ජරා මරණ ශෝක පරිද දුක් දුම් අසු පාය ආදී විදෙන වැටෙන්නව වැටේ. විදෙන්න ඕන අපිට කරන් තියෙන එකම දේ ලෝකෙ හොදයි කියලා හිතා ඉන්න එක ඇත්තද කියලා විවර්තනය කරලා බලනකොට ලෝකෙ හොදයි කියන්නේ අවිද්‍යාවේ නිගමනයේ බව දකින්න. ලෝකෙ හොදයි කියලා ගන්න දෙයක් නැහැ කියලා දකින්නේ විද්‍යාවේ නුවණ කියලා දකින්න. එහෙනම් මොකෙන්ද ඔක වෙනස් කරගන්නේ? ලෝකේ හොදද නැද කියලා තීරණය කරන්නේ මොන ධර්මතාවයක් උඩද? යමක් අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් හොදද? තවම නිගමනය කරගන්න. නිත්‍ය නම් දුක්ඛ නම් අත්ත නම් කවන්නේ? හොඳයි. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දෙයක් හොඳයි කියලා ගන්න එක හරිද? මගේ නිගමනය හරිද? මට වැටහිලා තිබුණා ওই නිගමනේ එනවාද කියලා. අන්න සමට වැටෙන්න පටන් ගන්නවා. අනිත්‍ය දේ හරියටම අනිත්‍ය හැටියට හරියටම වැටුණා. දුක්ඛ දේ දුක්ඛයි කියන මේ ධර්මතාවය හරියටම වැටුණා. අනාත්මයි කියන ධර්මතාවය හරියටම වැටුණා. තවදුරටත් ලෝකේ හොදයි කියන නිගමනයක් ඉතුරු වෙන්නේ නැහැ. හොද එකක් දකින්න එකක් ඉතුරු වෙන්නේ නැහැ ලෝකෙ තුන. එදාට දෘෂ්ටි ඉවරයි. අනිදාට අපේ ප්‍රම දෙයක් නැහැ ඔක්කොම හේතු ඉවරයි. මූල හේතුව කැපුවා. හොයාගෙන හොයාගෙන මූල හේතුව කැපුවාට පස්සේ ලෝකෙ හොදයි කියලා ගන්න අන්තිම මාත්‍රයක්වත් මට නැහැ කිය යථාභූතය හරියට පූර්ණ වෙච්ච දාස. සාමකල කරන්නේ. හොදයි කියන හේතුවෙන් කරපු හිදිවිලි ක්‍රියාව දැන් ඉතර බලන් ඉවරයි. සංකාර නිරෝධය. එහෙනම් ඒ සංකාරයන්ගේ ගොඩනැගිච්ච කාට හින්දා ගොඩනැගුණා නම් ඒ විඥානයේ හේතු නැහැ නිරෝධයයි. ආයි නාම රූප වැහැ ගැනීමට හේතු වෙන මානසිකත්වයේ නිරෝධ නම් නාම රූප සම්බන්ධ ගොඩනැගීම ඉවරයි. එහෙනම් අසකන දිවනාසි ශරීරයේ ඉන්ද්‍රිය වශයෙන් තියෙනවා. ලෝකේ පැවැත්මට අහු වෙන ආයතනයක් කියලා නැහැ ආයතන නිරෝධයයි. එහෙනම් ලෝකේ ආ සම්බන්ධ වන්නා යම් ස්පර්ශයක් ලැබුවද ස්පර්ශ නිරෝධයයි. එනා ඒ නිසා හට ගන්නා වූ වේදනාවක් ආදී මේ වේදනාවට සම්බන්ධ නැහැ නිරෝධයි. එනා තණ්හාවක් ඇලීමක් තිබුණා දැලීමේ හේතුව නිරෝධයි. එනා බැදීවල හේතුව ඇලීම ඇලීම නැත්නම් බැදීවල හේතුව නැහැ බැදීවන් නිරෝධයි. නා උපාදානිය නිරෝධයි. උපාදානිය නිසා හටගත් භව භවයේ හේතුව උපාදානිය උපාදානිය වල භව නිරෝධයි. භව නැහැ. නා භව නැත්නම් ජාතිවල හේතුව භව. ජාති නිරෝධනම් භව නිරෝධනම් ජාති වල හේතු වෙන ජාති නිරෝධ. එහෙනම් ජාති නිසා හටගත් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම් නසු පායාව සියල්ලම ජාති නිරෝධ නම් ඉවරයි. යන් දුකෙන් නිදහ. මෙන්න තවා විහිින් නිවන් දකින්න තවන් මාර්ගය දැනගන්න හැටි. මෙන්න මේ විදිහට මාර්ගය තේරුම් ගත්තා නම් යෝ පරිච්ඡසම්පාදං පස්සරි සෝ ධම්මං පස්සරි. යගේ පරිච්ඡසම්පාදී දකින්න උරු ධර්මයේ දකින්න. යෝ ධම්මං පස්සරි සෝ මං පස්සරි යම් ධර්මයේ දකින්ද ඕ බුදුන් දකින්න. මන බුදුන් දකින්න කරු. යථාර්ථය දකින්න කරු. ඉම් පූර්ව භාග ප්‍රතිපදාව කියන්නේ ඔන්න ඕක තෝරා ගන්නද? ඔය එක කිකෝකින් හරි. ඔය කිවි ලෝකේ පිළිබඳව චතුරාර්ය සත්‍ය ධර්මයටම තෝරාගත්ත පරිච්ඡසම්පන්න ක්‍රමයක් ඔය කිවි. ඉතින් ස්කන්ධ වශයෙන් අරගත්තා. ඒකත් ගන්නවා ඔය ක්‍රමේ. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස යම් තැනක ගොඩනැගෙනවා. ඒකට මම ප්‍රිය කරනවා. ප්‍රිය කරන්නේ නැහැ. යම් තැනක ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස නැත්නම් ඒක මට හොඳද නරකද? සනසුම තියෙන්නේ කොතනද? යම් තැනක ජරා මරණේ ශෝකයේ පරිදේවේ දුක්ඛ දෝමනස උපායාස නැත්නම් එතන අසහනයෙන් තොරයි. අසහනේ නිමෙන්නා මට ඕනේ. ඒක නම් සැලසුම්. ඒකට මොකද කරන්න ඕනේ? තව ක්‍රමයක් ගන්න. ඔය අසහනේ ගොඩනැගීමට අවශ්‍ය වෙන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛමන උපායාස පහළ වෙන්නේ. හේතු වෙන ස්කන්ධ පහක් තියෙනවා. රූප ස්කන්ධයයි, වේදනා ස්කන්ධයයි, සංඥා ස්කන්ධයයි, සංකාර ස්කන්ධයයි, විඥාන ස්කන්ධයයි කියන්නේ. මෙන්න මේ ಜಾති කිව්වෙකම තව ක්‍රමයකින් බෙදුවා පහකට. පහකට බෙදලා දැක්කා. මෙන්න මේ ස්කන්ධ පහ තමයි ಜಾති කිව්වේ. දැන් මෙන්න මේ ස්කන්ධ පහ යත්තක තියෙනවා. ඒත් මේ ಜಾති කොර නැගෙයි. ಜಾති කොර නැගුණොත් ජරා මරණ ශෝක පරිදේව දුක් දුමන සුපායාසයට ගෝචර වෙන්න වෙයි. එතන අසහනෙමයි. අසහනෙ දුක කරදරයි. අන්න ඒක නිගමනය කරගන්න. එහෙම නිගමනය කරගත්තාට පස්සේ යම් තැනක රූප නැද්ද, වේදනා නැද්ද, සංඥා නැද්ද, සංකාර නැද්ද, විඥාන නැද්ද? එතන ජාති නැහැ. යම් තැනක ඊටික තියනවාද? එතන ජාති තියෙද? ජාති යම් තැනක තියනවාද? ජරා මරණ ශෝක පරිදේ දුක් වේමනා සුඛාය ආදී ගෝචරයි. දුකද ගෝචරයි. ඔන්න ඔය ටික දැනගන්න. දැනගත්තට පස්සේ දැන් මොනවද රූපස්කන්ධ? කොහොමද සම්බන්ධ වෙන්නේ? ඇයි රූපස්කන්ධ ගොඩ නැගෙන්නේ? ඇයි වේදනා ස්කන්ධ ගොඩ නැගෙන්නේ? ඇයි සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ ගොඩ නැගිලා? ඔය සම්පීඩනයක් වෙන සත්‍යය කියලා විද්‍යාවන් වෙන්නේ. මෙන්න මේ ටික බලාගෙන යන්න. ඔන්න ඔය ටික බලනකොට පේනවා. එකද? විවිධාකාර රූප තියෙනවා. සියුම් රූප තියෙනවා. ගණීවාන රූප තියෙනවා. රූපය යමක් සම්මත. ඇහැට පේන රූපත් රූප. කන්ට ඇහෙන ශබ්දයෝ ශබ්ද රූප. නාසයට දැනෙන ගන්ධයෝ ගන්ධ රූප. දිවට දැනෙන රසයෝ රස රූප. කාය ලැබෙන පොට්ටබ්බියෝ ස්පර්ශ රූප. මෙන්න මේ රූපේ නැහැටි දැනගන්න. මෙන්න මේ ටික දැනගත්තාට පස්සේ මොකද කරන්නේ? ඔහු වේතුලි බෑ ගන්නවා නිගමනයේ. මේ රූපය නිකන් හැදින්නේ නැහැ. කැමැත්තට එන්නේත් නැහැ. අකමැත්තට යන්නේත් නැහැ. රූප පිළිබඳ යම් චන්දරාගයක් ඇද වැඳීමක් ඇද. අන්නේ හේතුවේ. ඔහු රූපවල වල හඹායන මානසිකත්වයේ ගොඩනගන. ඒ ගොඩනගන නිසා ඔහුට ඒක පියයි මනාපයි යහපතයි කියලා වැටහෙනවා. අන්න අවිද්‍යාවෙන් නිගමනය ආවා. රූප හොඳයි. ඒ වින්දනය හොඳයි. ඒ දේ දැනගන්න හඳුනාගන්න එක හොඳයි. ඒ දේ අල්ලා ගන්න, මම කරගන්න, මයි කරගන්න, එකතු කරගන්න, හැස් කරගන්න වැඩ කරන එක හොඳයි. ඒවා පිළිබඳ දැනුවත් වෙන එක හොඳයි. මෙන්න මේ ටික තමයි රූපස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ කියන ස්කන්ධ පහ හැවත් සත්‍යය හැටියට බලෝනේ අවක් ඇද්ද? ওই ටික හදගන්න හේතු. දැන් රූප හොඳද? ඒ වේදනා, ඒ දැනීම් හොඳද? ඒ හැඳිනීම් හොඳද එකතු කරගන්න? ඒ සංඛාරයන් ඒ සැත්කිරීම් එකතු කරගන්න කටයුතු කරන එක හොඳද? මට හොඳක් ලැබිලා තියෙනවා. නැන්න ඒකෙන් මොකද්ද ලැබුණේ? ඒ පස්සේ යාම නිසා, හඹා යාම නිසා ජාතියයි කියන ස්කන්ධ පහක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා. ඒ නිසා මොකද්ද හැදුනේ? ගතයි හිතයි කියන දෙක. හැදිරා මොකද්ද උනේ? ජාතියක් ගොඩ නැගුණා. ජරා මරණේ බේරෙන්න කොච්චර හැදුවා ජාතියක් ගොඩ නැගෙච්ච නිසා වෙයි. ඒක ජරා මරණ මරණයටපත් වෙලා වෙනසෙකට. බලාපොරොත්තු වෙලා අත්හැරලා තිබුණේ නැත්නම් නැවත ජාතියක් ගොඩ නැගෙයි. නැවත ජරා මරණ ශෝක පරිදේ දුක් ගොල්ලස වලටපත් වෙනවා. නතර කරන්නේ නැහැ නැවත ජාතියක් ගොඩ නැගෙනවා. ආයෙත් නැවත ජරා මරණ ශෝක පරිදේ දුක් ගොල්ලස පාසල් විඳින්න වෙනවා. එහෙනම් අප්‍රමාණ සංසාර ගමනක පටන්ගෙන කලේ ඔවා හොඳයි කියලා පස්සේ ගියේ. මේ තව ක්‍රමයක්. එහෙනම් ඉස්කන්ද හොඳද නරකද? හොඳයි කියලා තීරණය දුන්නේ කවුද? ඇත්ත දැක නැති නිගමනේ. ඇත්ත මොකක්ද? හොඳ දේද නරක දේද කියලා බලන ප්‍රමේය අපි ළඟ තිබුණේ නැහැ, අපි බැලුවේ නැහැ. බලන ප්‍රමේය මොකක්ද? නිච්චන සුඛල ආත්මන හොඳයි. අනිච්චන දුක්ඛල ආත්මන හොඳ වෙනවා. අන්නේක බලාගෙන යනකොට රූප නිච්චද සුඛද ආත්මද අනිච්චද දුක්ඛද අනාත්මද අනාත්මද මේ ක්‍රම දෙකෙන් බලනකොට තමයි නුවන්ට ගෝචර වෙනවා එකක්. නුවන්ට ගෝචර වෙන්නේ සත්‍යය මිසක් අසත්‍යය නෙමෙයි. එහෙනම් කවදාවත් රූප අනිච්ච නම් ඒක දුක්ඛ නම් ඒක අනාත්ම නම් නුවන්ට ගෝචර නම් රූපත් එක්ක සම්බන්ධ වෙලා වැඩක් නැහැ. අන්නෝන බලව. ඒ වේදනාවන් අනිච්ච නම් දුක්ඛ නම් අනාත්ම නම් දින හරයක් නැත්නම් ඒ සමග සම්බන්ධ වීමේ වැඩක් නැහැ. ඒ බසමත හබායාවේ වැඩක්. ඒ සංඥා අනිච්ච නම් දුක්ඛ නම් අනාත්ම නම් ඒ බසමත හබායාවේ වැඩක් නැහැ. ඒ කරන කියන හිතන සංඛාර වැඩපිළිවෙලක් ඇද්ද? අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් එවන්දු ක්‍රියාපරිපාලිය පස්සේ හඹා ගිහිලා වැඩක් නැහැ. එවන්දු දැනීම ආදියක් ඇද්ද? ඒක අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් හරියක් ගෙන දෙන්නේ නැත්නම් ඔය පහේ කෝටියෙන්වත් ඔය පහ පස්සේම හඹා යාවේ වැඩක් නැහැ. අනාත්මරින් වැලි විදි කියලා. ඉදාසු. අනේ විද්‍යා පහළව. විද්‍යා කීරේට වැස්ස. මෙන්න නිවන් මත. පංචස්කන්ධය තුලින් නිවන් දකින්න හැටි. ඉතින් ඔක බලන්න පුරුදු වෙන්න. ඇයි අනිත්‍යයි කියන්නේ? රූප අනිත්‍යයි කියන්නේ මොකද? ඒක වචනයකට සීමා කරගෙන ඉන්නේ නැතුව විග්‍රහ කරලා විවිධාකාරයෙන් බලන්න පුරුදු වෙන්න. රූප නිසා මොනවද පහළ වෙන්නේ? ජාති පහළ වෙන්නේ. විවිධාකාර ජාතිගේ සංවිධානයක් අපි රූපයයි කියලා ගත්තා. දැන් මේ මනුෂ රූපය කියපුවා. ඔකේ මොන මොන ජාති තියෙනවද? ඇස් ජාති, කන් ජාති, නාස් ජාති, දිව ජාති, කායික ජාති. මේ ජාති සංවිධානයක් ඇදිලා තන රූපස්කන්ධය කියලා. ඉතරදි විචාතිපේ. ඒ වගේ ඊළඟ. හැබැයි හරි වටිනාලියක් කියලා අතීතයේ ගෙවිච්ච එක හිතෙන් අල්ලගෙන. ඒක සිහි කර කර ආවර්ජනා කර කර අනේ මම ඉතර දෙවියෙක් මම දෙවියෙක් බුද්ධා වෙනවා ගිය අතීතයේකට නරක නම් ගැටෙනවා හොඳයි කිව්වොත් ඇලෙනවා බුද්ධා වේ අතීතය අත්හැරලත් නෑ අතීත රූපස්කන්ධය අත්හැරලත් නෑ හැබැයි මම නම් මලාට පස්සේ ආයි පල්ලෙ හදනේ උත්පත්ති ලබන කඩේ විකේලා නෑ මම ඉන්නේ වියල්ද යා යනවා ඉතින් බුද්ධා වෙලා අනාගතය අල්ල ගන්නවා අනාගත රූපස්කන්ධය හැබැයි මම නම් හොඳවා කරලා නැහැ මට අනාගතයේ මුකෙක් වෙන්න වෙයි දන්නේ බයක් ඇති කරන්න කම්පනියක් ඇති කරගන්න අනාගත රූපස්කන්ධයක් අල්ලගෙන ගැටෙදු මුලා වෙන මම දැන් මෙහෙම කෙනෙක් මගේ ජාතිය මේකයි කුලය මේකයි මගේ தත්ත්වය මේකයි මගේ බලය මෙහෙමයි මගේ ධනවත්කම මෙහෙමයි තමන්ගේ தත්ත්ව දානාන්තරයේ මුල් කරගෙන තමන්ගේ ලෝකෝ මුල් කරගෙන දැන් බුද්ධාම වේ බලාපොරොත්තු ලබා ගන්න බැරි වෙන සංවේගයකට පත් වෙනවා ගැටෙනවා මුලාවට පත් වෙලා අත්හරින්න හිතෙන්නේ අතීත අනාගත වර්තමාන රූපස්කන්ධයේ පිළිවන් සිවුම් වේවා ඝන වේවා හීන වේවා ප්‍රණිත වේවා ඔන්න ඔයකින් රූපස්කන්ධය කියන යමක් ඇත්නම් ඕකේ චතරාගයේ බැඳෙන තාක් කල් ඕකේ මිදෙන්න බැහැ එහෙනම් ඔය කියන දේවල් තුල අතීත අනාගත වර්තමාන සිවුම් ඝන හීන ප්‍රණිත දුර ළඟ රූපයයක් වීණා නිත්‍ය වූ සුඛ වූ ආත්ම වූ එකක්වත් ඔතන තිබිලා තියෙනවා කියලා පරිශ්‍රණයක් කරන්න ඕනේ. එතකොට දකින්නවා නිත්‍ය වූ සුඛ වූ ආත්ම වූ එකක්වත් තිබුණා නම් කෝ එකක්ද? ඒක ආත්ම නම් තමයි වසීහි පවත් ගන්න පුළුවන්. ඇයි මං හොඳ එක මයින් අත්දැකලා ගියේ? මං කොච්චර අකමැති වුණත් ඒක අත්දැකලා ගිහින්ද? නරකේ ඇයි මල්ලඟට එන්නේ? මගේ වතෙහි පාලනය කරන්න පුළුවන් දෙයක් නම් නරක රූපේව ඉවත් කරන්න පුළුවන් වෙන්නේ. මට ওই දෙකම බෑ. එහෙනම් මම හිතා හිටියට මගේ වතගේ පවත්න්න පුළුවන් කිසිම රූපයක් ලෝකේ නෑ. එහෙනම් ඒ වෙන හැලගත් එකක් જાතියක් ඇත්නම් මගේ වතගේ පවත්න්න පුළුවන් જાතියක් ලෝකේ නෑ. එහෙනම් මම මුලාවේ ගන්නවා තීරණයක්. එහෙම බෑ මගේ වතගේ කෙසේ හෝ පැවැත්විය යුතුයි. මගේ මුලා තීරණේ අදහස මිසක් යථාර්ථයේ අදහස නෙමෙයි. ඒකෙන් මොකද වෙන්නේ? බැරි දෙයක් කරන්න හිතුවා. බැරි දෙයක් කරන්න ගිහිලා වෙහෙතරපත් වුණා. කවදාවත් සාර්ථක වෙලා ජය ගන්න කෙනෙක් නැහැ. මොකද හේතුව? අවිද්‍යාවේ තීරණේ ජයත් කරන්න නැති නිසා. ගැත්‍ය අවිද්‍යාවේ තීරණේ. එහෙනම් රූපස්කන්ධය පිළිබඳ යථාර්ථය මොකද්ද? කෝ ඉතිරත්වය. කෝ කැමැතිදේ බෑ. ඒ ධර්මතාවයක් තියෙනවා රූපස්කන්ධ ක්‍රියාත්මක වෙන්නේ. රූපස්කන්ධ හටගන්න ධර්මතාවයක් තියෙනවා. හටගත්ත රූපස්කන්ධයට විපරිණාමික ධර්මතාවයක් තියෙනවා වැළැසීමක් තියෙනවා. ඒ එකලුණු ධර්මතාවය. ওই ධර්මතාවයේ විරුද්ධව මම පටවණේව බලන්න කොච්චර හැදුවා. කිසිම දවසක මට වුණා මතේ ජය ගන්න බැහැ ඒක මතයක් විතරයි. ජය ගන්නෙ මොකද්ද ධර්මතාවය? අනේ හා ධර්මතාවය මොකද්ද? රූප හටගත්තා නම් යම්කිසි භව හේතු කරන ජාති හට ගැනීම රූප හටගත්තා. ඒ හටගත් රූපයේ ජරාවට පත් වෙනා විපරණාමයට පත් වෙනා මරණයට පත් වෙනවා. ඒකේ ධර්මතාවය. ඒ ධර්මතාවයේ වෙනස් වෙලා කටයුතු කරලා වෙනස් කරන්න පුළුවන් සමතේක ලෝකේ නැහැ. කිරු හත්යකට පුළුවන් වෙලක් නැහැ. ප්‍රමේයකුත් නැහැ. ඒ ධර්මතාවයේ වැදගත් කියලා බලනකොට මං කැමැති පාත්තන්න වැඩි එකක් පස්සේ ගිහිල්ලා මට වේද ඇති කියලා ඉස්ස අතින් ගෙවිලා යනවනේ. ඒ වගේ රූපයන්ගේ වැදගත්කම මොකක්ද? දුක් දී වේද දී කිසිම හරයක් හිතන කර ගෙවිලා වැනසිලා යන ස්වභාවයක් නම් රූපයන්ගේ උරුමේ. රූපයන්ගේ ධර්මතාවය ඒක නම්. ඒ වගේ රූපය හොඳද? නැගතරි ගවනේ. ඒ වගේ රූපයන්ගේ හොඳයි කියලා ගන්න අසු මාත්‍රයක්වත් නැහැ කියලා දැක්කද? ඇත්ත ඇති ආකාරයෙන් දැක්කා. ඒක දැකනම ප්‍රවේරක්. මුල ගැප්. ඒ රූපයන්ගේ මට ගන්න වටිනාදයක් නැහැ කියලා දැනගත්තා. ඒ රූපේ නිසා, ඒ රූප ඇසුරු කිරීම නිසා, ස්පර්ශ කිරීම නිසා යම් වින්දනයක් දැනීමක් පහළ වුණා. ඒ රූපේ දරෝ ඒ දැනීම නැහැ. යම් සංඥාවක් ආවනම් ඒ රූප සංඥාව මුල් කරගෙනයි පහළ වුණේ. යම් සංකාරයක් ගොඩනැගුවා නම් ওই රූපේ එකතු කරන් දැක් කරගන්න සමගි කරගන්නයි ගොඩනැගුවේ. යම් දැනුවත් වීමක් වෙලා හිටිය නම් ওই රූපයන් ඇසුරු කිරීම පිළිබඳ දැනුවත් වීම. ඒවා පිළිබඳ සම්බන්ධතාවය දැනුවත් වීම. ආ රූප වේදනා සංඥා සංකාර විඥාන කියෝ වෙදී. ඔන්නෝක හැදීර දැක්කනම් තීරුම් ගත්තා. එදා දකින්නවා ඉස්කන්ධ පහක් කියලා දැන් කියන එක ඇරින්න තවත් මිනිහෙක් නැහැ. තවත් සත්වයක් නැහැ. සත්‍යය කියලා යම් දැනක විද්‍යාව වුණා පාන වුණා නම් ඔන්නෝ ඉස්කන්ධ පහ විද්‍යාමාන වෙලා තියෙනවා. තවත් 6 වෙනි ස්කන්ධය සත්‍ය කියලා විද්‍යාමාන වෙලා නැහැ. ඔය පහෙන් ඇරලා තව එකක් සත්‍ය කියලා විද්‍යාමාන කරලත් බැහැ. උතර තමයි තියෙන්නේ. යම් දෙනක සත්‍ය විද්‍යාමාන වුණා නම් ඔය පහවෝ ඔය පහින් තුල තියෙන දෙකකින් ඇරෙන්නේ. තවත් 6 වෙනි එකක් නැහැ සත්‍යක විද්‍යාමාන කරලා. සත්‍ය වශයෙන් යමක් විද්‍යාමාන වුණා නම් අනිත්‍ය දෙයක්ම දුක්ඛ දෙයක්ම අනාත්ම දෙයක්ම විද්‍යාමාන වුණා. නිත්‍ය සුඛාර්ථ දෙයක් විද්‍යාමාන වුණේ නැහැ. එහෙනම් කොහෙද මේ ගන්න දෙයක් තියෙන්නේ? ගැනීම රුහු දෙයක් තියෙනා මෙහෙම. මොකද්ද? යම් කිසි සුවයක් යම් කිසි හොඳයි කියව එකක් සදාතනි කරා. ඒක අවිපරිණාම සහිත නම් ඒක ආයි වෙනස් වෙනවා තමයි කැමැත්තරන් පිටරද වෙනස් වෙනන්නේ නැත්නම්. ඒක සාරයි කියලා ගන්න ප්‍රියමනාපයක් හොඳයි කියලා ගන්න වටිනා දෙයක් ඒකේ තියෙනවා. අන්නේ වට කියනවා ආත්ම වස්තු. ආත්මයි කියලා සංකල්පයක ලෝකයා පිටලා හිටියා නම් දෘෂ්ටියට වැටෙනවා නම් ඔන්න ඔය සංකල්පේ ඉඳලායි වැටුනේ. තේරුම් ගන්න බැරි නිසා සදාතනිකයි කියලා නිගමනය කරගත්ත අවිද්‍යාවයි. සුඛ සහගතයි කියලා නිගමනය කරගත්ත අවිද්‍යාවයි. ඒ වගේම අවිපරිණාම සහගතයි මේක වෙනස් වෙන්නේ නැහැ කියලා නිගමනය කරගත්ත අවිද්‍යාවයි. එහෙම කරගත්ත ලෝක සත්‍යෝ තනින් තන විමුක්තිය කියලා බ්‍රහ්මත්වයේ දේවත්වයේ ආදී වශයෙන් විමුක්තිය හැටියට ගත්තා. අරන් මුලා අන බුදු පියාණන් වහන්සේ පෙන්වීම මොකද්ද? උඹලා මේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා ගත්ත යමක් ඇත්නම් උඹලාගේ තේරුම් ගන්න බැරිකම නිසා යොන්නෝක ගත්තා. බ්‍රහ්මත්වයේ ආත්මයි සදාතනිකයි කියලා ගත්තා. මුල දැක්කෙත් නෑ, අග දැක්කෙත් නෑ. මැද විතරක් ඉඳගෙන මුලාග දකින්න බැරි මුලාව නිසා, තේරුම් ගන්න බැරි නිසා, නුවණ නැති නිසා, සදාතනික දෙයක් වැහැසෙන්නේ නැති දෙයක් කියලා ඉස්තර නිගමනයකට වැස්සා. එතෙන්ට පත් වුණා කියලා හිතුවා. යථාර්ථයේ මේකයි කියලා බින්න කොහොමද දැනගත්තා? ඒක අනිත්‍ය ගුණේ. ඒක ගෙවිලා වැරසිලා යනවනම් දුක්ඛ ගොරතව වැටෙනවා. අර්ථවත් හරවත් කියලා ගන්න එකක් ඒකේ නැහැ. නමුත් තරම් තියෙන හරයක් තියෙන එකක් කියලා. මොකක් නිසාද එහෙම කියන්නේ? මතු යම් කාලයක මහා දුකක් විඳින ඉන්න කෙනෙක්. ඒකට ඒකාන්ත නම්. ඔහු දැන් හැපවිදලා ඉඳලා ඔහුට සතුටක් ලබන්න පුළුවන්. මෙන්න මේක තමයි දැන් කෙනෙක් සන්තෝෂ වෙන්න පුළුවන්. වටිනාදයක් ලැබුණා කියන්නේ. අනාගතයේදී ඔහුට ඒක දුකකට හේතු වෙන එකක් තියෙනවා නම් ඔහුට ඒකාන්තයි. ඒක දැක්කේ නැති නිසා ඔහු ඒක සන්තෝෂ වෙනවා ඕලාගේ. ඔබට පුංචි කතාවක් තියෙනවා. ඇයි මේ භික්ෂුන් වහන්සේලා මෙච්චර කාම සම්පත් තියෙද්දි ඒක සුවසහගත බව තියෙද්දි ඒකට ඇයි බැඳෙන්නේ නැහැ කියලා මට නම් පිළිගන්න බෑ කියන කතාව. කියලා පජ්ජුරෝ අයියා මල්ලි ඔහොම කතාවක් කිව්වා. මල්ලි තමයි රජුරවන්ට කියන්නේ මට නම් පිළිගන්න බෑ මේ සැප සම්පත් වැරක් නැහැ කියලා අත්හැරලා යනවා කියන එක ඇත්තක් කියලා හරියක් ඇති එක කියලා මට පිළිගන්න බෑ. මෙච්චර පිළිපෙණි දින සැප සම්පත් කොහොමද හරියක් නැති වෙන්නේ? කොහොමද ඒක කරගන්නේ? එහෙනම් මල්ලි අහනවා අයියාගෙන් නැන්න රජුරවා. රජුරන්ට බලපුලුවක් කාලයක ඔක්කොම తీරේ ඉඳන් කොට කරන්නේ. අස්සේගේ ලොම් ගහක් අරගෙන කඩුව වැද්දා ඔක්කොම. හැබැයි පොඩ්ඩක් හෙල්ලුවොත් එහෙම කඩුවේ බරට අස්සලම කැඩිලා කඩුව වැටෙනවා බිමට. විදපෝපු කඩුවක් අරගත්ත. ඉහි මුනේ වගේ හොඳට මුනේ තියෙන්න තියෙන කඩුවක් අරගෙන ඒක වැඳලා ඇඳක උඩ වියල්ලෑයි වැඳලා ඇඳ හොඳට සකස් කරලා තිබ්බා. පොට්ට මෙට්ට දාලා අවශ්‍ය කෙන සියලුම හැම පහසු කන්දා අර මල්ලිය ගහන මේ ඇඳේ නිදාගන්න එක උඹට මොකද හිතෙන්නේ? සුවද? කොච්චර සුවද? කැලෑවල ඉන්නවා වගේ මේක තනින් තර මේ විදිහකට වෙනක් විදියා ගන්න දෙන්න තියෙන තරම් වයින්නේ කොච්චර සුවද මේක? මම කියන්නේ ඒක තමයි සුවදේ පේනි පේනි තියෙන එක සුවයි. ආ පුදියා ගන්න පොට්ට. පුදියා ගත්තාම ඔලවල පහ පේනවා. පපුව කෙලින් තියෙනවා විසපෝම කඩුව අස්ලමක වැදලා උඩ. පොඩ්ඩක් හෙල්ලුවොත් එහෙම හඩුව වැටෙන්නේ පපුවට මිනිහා වැරෙන. මොකද වුනේ? මොකද ඇතුල ගිහින් බලයි. සුවද? මට බය වෙයි. ඇයි? අර කඩුව කොයි මොහොතේ මගේ පපුවට වැටෙයිද කියලා කියන්නේ බෑ. ඊම සුව තියෙනවා කොහේ ඇන්නේ? හරි සුවයි. දැන් විඳින්න බැයිද සුව? කඩුව තියෙනකම විඳින්න බෑ. අන්න දැකපු එකද? එහෙනම් ඔබ නොදැකපු දෙයක් තියෙනවා. ඒ නිසා සුවයි කියන මොකද්ද? ජරාව මරණය කොයි මොහොතේ මා කරා එනවාද? මෙන්න මේක තමයි එල්ලා තියෙන කඩුව වගේ. කඩුවේ අත්දැකීම තියෙන නිසා ඔබට වේනාම එක වැටේ කියන. ඒකින් ඔබට බය වුණා මේ සැප විඳින්න. නුවණ ඇති බුද්ධ බෞද්ධ එනම් බුදු බුද්ධ ශ්‍රාවකයෝ. ඔන්න ඔය ජරා මරණය නිතර නිතර දකින්න. ඒකාන්තී උපසත්ත්වයාට ජරාව මරණය මිදීමක් නෑ. ඒක වැනසීමෙන් යුක්තයි. ඔන්නේ වැනසීමේ ලක්ෂණ ස්වභාවයක් මේ ಜಾති කියා. ওই ಜಾතියේ දුව හොයලා ඉන්නවා කියලා කියන්නේ මොන භයානක දෙයක්ද කියලා දකින්න. ඔන්න ඔක දැකලා තමයි බුද්ධ ශ්‍රාවකයෝ සැපයි සැපයි කියනවා දුකයි කියලා දකින්න ඕන තරම්. අපි දැක ගන්න ඉති වැදගත්ද? එහෙනම් යම් කිසි සුවයි සැපයි කියන යම් ಜಾතියක් ඇද්ද? ජරාවේ මිදුණු ව්‍යාධියේ මිදුණු මරණයේ මිදුණු જાතියක් නෑ ලෝකෙ. එහෙනම් ජරාවට උරුමකම් කියන ව්‍යාධියට මරණයට උරුමකම් කියන කෙනෙක් ඒ කොයි මොහොතේ තමා කරා එනවාද කියලා දන්නේ නැතුයි. ඒ මොහොත එනකන් සැප හොයනවා. හැබැයි අර මොහොත අපහාම මහා දුක්ඛන්දරාවක් දිලා ගෙවිල යනවා. ඉඳගත් එකේ හරියක් තියනවා බලපුවාම ඉතුරු වෙච්ච හරියකුත් නෑ. සැප වින්දා වින්දා කිව්වා මිසක් මෙන්න මා විදම හැබැයි දැන් මලක් විදම හැබැයි මෙන්න මට ඉතුරු කියලා බැලුවොත් එහෙම මොකද ඉතුරු වෙලා තියෙන්නේ? එහෙනම් මොකද කරලා තියෙන්නේ? නොදන්න ගම නිසාම කිනි ගොඩක් අතේ සුවේ හෙව්වා වාගේ සිසිල හෙව්වා වාගේ ජරා මරණ ශෝක පරිදේව දුක්ගම නසු උපායාස ඒකාන්තයෙන් උරුම කරගෙන හිමි කරගෙන තියෙන ලෝක සත්‍යේ ඔය අතේ සැප හොයන සැපයි සැපයි කියලා අල්ලගන්න යනවා. මෙන්න මේක අවිද්‍යාව. ඔන්නෝගේ යම් දවසක දැකගත්තා නම් අපි මෙහෙම එකක් තුන නේද මේ සැපයි කියලා හොයන්න යන්නේ කියලා දකින්න. මනවරණ රූප හොයා මනවරණ ශබ්ද ගන්ධ රස ස්පර්ශ හොයා ඒ වේ ආස්වාද විද විද ඉන්න බලන්න. මට උරුම වන ජරා මරණේ එනකන් විතරක් නේද? ඒ ජරා මරණේ එනකොට මම අතුරු කරලා තියෙන දේ කොයි જાති එකක්ද? ඒ ආස්වාද බලාපොරොත්තු මම කරලා තියෙන්නේ මොනවද? 90% දුර්ජයක්. එනම් මම කැමති වුණත් නැතත් හේතුඵල න්‍යාය ක්‍රියාත්මක වෙනවා මොකද්ද? දුස්චර්ය සහගතව හිතුවනම් කිව්වනම් කරානම් සංඛාරපත්‍ය විඥානං වලින් මට ගොඩ නැගින්න බෑ. දුස්සීල වූ දුස්චර්ය සංඛාරයෙන් දුස්චර්ය විඥානයෙන් පිට ගොඩ නැගින්න. ඒකට බහින්නේ දුස්චර්ය නාම රූපමයි. ඒ හේතු වලින් මට විඳින්න බෑ. කැමතුණා තකමැති වුණා. එහෙනම් ඒකෙන් නැගින්න දුස්චර්ය සලආයතනමයි. දුස්චර්යයට ගැළපෙන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව දුස්චර්ය ජාති දුස්චර්ය බයි පහළ වේ. එහෙනම් මොකද දුස්චර්ය ජාතිය? එක්ක තිරසන් ජාතිය. එක ප්‍රේත එක කියන හතර පාගත කොට්ටාසේටයි. එහෙනම් මතු හතර පාගත කොට්ටාසියක જાතියකට පහල කරන්න උරුමකලේ තියෙන මම. දැන් මම සුවයි සුවයි කියන පංචකාමයේ පස්සේ කියලා නෝ ඒක අවේ දසාධාරණ කරලා ගිහිල්ලා. සන්තෝෂ වෙනවා නම් මගේ නොදැනුවත් කම මිසක් වෙන මොකද කියයි සන්නිගමෙන්ද වහින් දෙනවා. අන්න ඇත්ත දැක්කම තමයි එන්නේ තීරණ. නොදැනුවත් කමේ නිගමනයක් අරින්නේ මේ සතුට. ඒ වායේ පියභාවේ බැදී රැදී ඉදීම. තව මොකද එයින් හැර ගන්න තියෙන මොඩකම නොදන්නකම මිසක් වෙන මොකද කියලා තමන්ටම දකින්න දාසක් ඉන්න. අන්නේ ආපු දාසක. ඒක මහා භයානක දුකක් කියලා දකින්න. දුක්ඛම් භයත්තේ. භයන්තෙන් දුක දකින්න. කාමය බයයි කියලා දකින්න හයිද පොඩි. කාමය ගින්නක් වායි කියලා දකින්න හයිද. අන්නේ දාට කාමයන්ගේ මිදීමේ දුක්ඛාරිය සත්‍ය වැටහෙන. ඕකර කියනවා. මේ ආදී විනේ දුක්ඛාරිය සත්‍ය වටහා ගත්තා කියලා. දුකයි දුකයි කියන්නේ මේ වටහන්නේ. සැපයි සැපයි කියුවේ කිදින බයන්නේ කන්තේ.